කියලා ටෙක් කතා 10 වෙනි පටිගත කිරීම සහ 10 වෙනි වැඩසටහන. බුද්ධික අද අපේ මලින්තයි දනිෂ්කයි නෑ නේද බුද්ධික?
ඔව් ඇත්තටම දෙන්නවම අද සම්බන්ධ කරගන්න බැරි වුණා නේ.
ඔව්.
තිල්න හර්ෂා ඉන්නෝනේ.
අපි තිල්න හර්ෂා ඉන්නා. අද තිල් මේ හර්ෂා මොකද උනේ අද මේ පරක්කුනේ?
අනේ මේ අනුන්ගේ ප්‍රොජෙක්ට් එකට උදව් කරන් ගිහිල්ලා
ඔෆිස් එකේ වැඩ වැඩි නේ.
ඔව්. ඇත්තටම අපිට නම් ආරංචි වුණේ මේ PM දඩුවම් කළා කියලා නේ හර්ෂාට.
ඔව් ඇත්තටම දන ගහගෙන ඉතල් කම්පියුටර් එකට ආයි මම මේ අද වැඩ කරන්නේ නැහැ කියලා. මේ ඇත්තටම අද ටෙක් කතා පටන් ගන්නකොටම රෑ 12 වුණා නේද? ඉතින් තිල්නත් වැඩ මේ ලස්සනනේ.
ඔව්. ඔෆිස් එකේ සෑහෙන වැඩ තියෙනවා.
සෑහෙන වැඩ තියෙනවා.
ඔෆිස් එකේ පිටත් තියෙනවා.
මට හිතා ගන්න බැරි බුද්ධික මේ දවස්වල මේ හැමෝම මේ රිලීස් තියෙනවනේ හැමෝටම.
ඒක තමයි නේද? මම හිතන්නේ මේ අවුරුද්ද කිට්ටුවින්දයි මේ සොෆ්ට්වෙයාර් රිලීස් ටිකේ මේ අරගෙන නේද කිට්ටුවට.
ඔව් එහෙම මොකක් හරි කම මොකද මේ අපේ ඔෆිස් එකේ මේ ළඟදී රිලීස් එකක් තිබ්බා. ඒක ඉතින් මට හිතා ගන්න බැහැ කාට හරි අද කතා කරත් කියන්නේ අනේ මචං මේ අපි රිලීස් එකක් දිනවනේ කියලා.
ඔව් ඒක මම හිතන්නේ මේ කට්ටිය වැඩ වලින් බේරෙන්නත් කියන හැදිනේ.
ඔව් ඒත් කියන්නද
ලේසියෙන් දෙන්න පුළුවන් හේතුවක්.
ඔව් ඒක තමයි. මේ
රිලීස් එකක් තියෙන වගේම කරදර කරන්නේ නැහැ ඉතින් කවුරු.
ඔව් ඒක තමයි. අපි නම් කරදර කරන රිලීස් තිබ්බා. දැන් අද හර්ෂ ඇත්තටම මේ එන්න දුවමින් ඉන්න වගේ try එක දුන්නේ. හරිද නේද?
අනේ නෑ එහෙම නෑ.
හෙට උදේ වැඩ.
ඔව් අනේ හෙට උදේ වැඩ ගන්න.
මොන වගේකද කරන්නේ? වෙබ් එකක්ද?
වෙබ් වෙබ්.
ඔව්. ඉතින් මුද්දික මොනවාද අලුත් තොරතුරු?
අලුත් කියන්නේ ඉතින් අපේ වැඩසටහන ගැන තමයි අද කතා කරන්න දින් ටිකක් නේ. 10ක් කියන්නේ ඉතින් සතුටුයි අපිට නේද?
10ක්. මාස කීයද?
කරා කිව්වාමනේ.
අද මාස 3.
ඔව් හෙටට මාස 3ක් නේ 28.
ඇත්තටම කිව්වත් අපි මොකද 2000 රෙකෝඩ් කරපු දවසේ අප්ලෝඩ් කරේ නැහැ නේ බුද්ධික. මොකට තදට ගත්තොත් අපිට දැන් ඇත්තටම මේක හෙටනේ අප්ලෝඩ් කරන්න. එතකොට ඇත්තටම මේ මාස 3 බොහොම ස්තුතියි කියලා කියන්න ඕනේ. අපිත් එක්ක ඇත්තටම දැන් ගොඩක් කට්ටියක එක්කව වෙලා තියෙනවා.
ඔව් අනිවාර්යෙන් මෙන්නෙන් අපෙන් අහන ප්‍රශ්නත් වැඩි වෙනවා.
ඔව් ප්‍රශ්නවලට උත්තර දෙන්න කාලයක් නැති වෙච්ච එක තමයි අපිට දැන් තියෙන ප්‍රශ්නේ. මොකද මේ ගොඩක් කට්ටිය මේ දැන් අපේ වැඩසටහන දිග වැඩි වුණාම අහන්න කාලය පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා.
ඒ අපේ ප්‍රශ්නේ යොමු කරන්න කෙනෙක් නැහෙනි.
ඔව් අපිටත් ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න තමයි මේ කොච්චර දිග වැඩසටහනක් කරන්න ඕනේද? ඕගොල්ලන්ගේ ප්‍රතිචාර අපිට දෙන්න. ඉතින් ඇත්තටම මේ පැයකමාරක් කියන්නේ ඔයගලන්ට ඇත්ත සමහරවල් ගොඩක් කලකට ඇත්තට පැයකමාරක් එක තැනක ඉඳන් අහන්න අමාරු වෙන දේවලුත් තියෙනවානේ මේ බුද්ධික.
ඔව් ඒ වගේම මේ අපිට තවත් මේ තවමත් ගැටලුවක් වෙලා තින්නේ අපි කොයි වගේ කියන්නේ මේකේ මේ අන්තර්ගතේ කොයි වගේද කියලා හිතාගන්න එකනේ.
මොකද දැන් හැමතිස්සම ප්‍රශ්න ගැනම කතා කරන්න ගියොත් ඒක දැන් ප්‍රශ්න අහපු කට්ටියට
ප්‍රශ්නයක් වෙනවානේ.
ප්‍රශ්නයක් නෙමෙයි හැතර ප්‍රශ්න අහපු නැති කට්ටිය ඒ අය අපෙන් බලාපොරොත්තු වෙනවා නම් අපි මොන හරි දෙයක් ගැන කතා කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මොන හරි මාතෘකාව මා අඩු ගන්න අපි තමු ඊළඟ වැඩසටහනේ මේ මාතෘකාව ගැන දැනගන්න කැමතියි කියලා අපි ඒ වගේ දෙයක් වගේ කරොත් නරකද බුද්ධික?
ඔව් ඇත්තටම ඒකත් හොඳයි. මේ ඒ වගේම කලින් දැන් අපි අහන සමහර අය ඉන්නවා මේ ටෙක්නිකලි කියන්නේ ඒගොල්ලන්ගේ දැනුම ගොඩක් හොඳයි. ඒ වගේම මේ ෆීල්ඩ් එකට අලුත්ම කට්ටියත් ඉන්නවා.
ඔව්.
ඔය කොට්ටාස දෙක අතරේදී කියන්නේ අපි වැඩසටහන ඉදිරිපත් කරනකොට දැන් ඔය ටෙක්නිකල් නොලෙජ් එකක් තියෙන කට්ටිය හිතන්න පුළුවන් මේ මේ බබා ප්‍රශ්න වලට උත්තර දෙනවා මේක අහන්න දෙයක් නැහැ එහෙම කියලා. මේ ඉතින් අපිට ඒ වගේ අදහස් ටිකක් දෙනවනම් ඒ කියන්නේ අපේ මේකේ මේ සංකල්පනේ කොයි වගේ තියෙන්න ඕන කියලා නේද?
ඔව් ඒ කියන්නේ අපි මේක අහන්න හැම මට්ටකම කට්ටියට අහන්න පුළුවන් විදියට කරන්න තමයි අපි හැමතිස්සම උත්සාහ කරන්නේ. නමුත් එන ප්‍රශ්නનો ඉතින් අපිට කතා කරන්න වෙන සීමාවල් පැන වෙනවා නේ බුද්ධික හැමතිස්සම. ඒ කියන්නේ අපිට සමාල්ලාට එක කෙනෙක්ට ඒක අහන් ඉන්න එක කම්මැලි වෙන්න පුළුවන්. ඉතින් ඒකත් යනත් අපිට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. එන ප්‍රශ්නનોත් අපිට කතා කරන්න වෙන දේ වෙනස් වෙනවා නේ බුද්ධික.
ඔව් ඒක ඇත්ත. ඒ වගේම මේ Google සමූහයේ අපි පිටවපු ඒක ගත්තොත් එහෙම ඒකත් මේ දවස්වල හොඳයි. ගොඩක් අය එකින් ප්‍රශ්න
අහනවා.
මම හිතන්නේ දැන් ටෙක් කතා වැඩසටහනකින් උත්තරේ හම්බ වෙනවට වඩා මේ ඒකේ ඉක්මනට උත්තර හම්බ
වෙනවනේ.
ඒකම තව කියන්නේ අපි කට්ටියට වැඩි ගොඩක් අය එතන උදව් කරනවා අපිටනේ.
ඔව් ඒක තමයි. ඒක ඇත්තනම මන්න ගොඩක් සතුටේ. මොකද අපි මුත්තර දෙනවට වඩා අනිත් පැත්ත එක්ක තමන්ගේ දැනුම බෙදා ගන්න හැමෝටම අවස්ථාවක් ලැබෙන සමාලයට ප්‍රශ්නයක් අහපු කෙනෙක්ට වෙන කෙනෙක් අහන ප්‍රශ්නයකට උත්තරයක් එයා දැනගෙන ඉන්න පුළුවන්. ඒකට ඒ වෙලාවෙම ඒ අය අතර බෙදා ගන්න පුළුවන්. අනික මට ටිකක් හිතන බුද්ධික ඒකේ ටිකක් හොඳට යන කතා බහක් ගැන අපිට මේ කතා කරන්නත් පුළුවන් නේ ටිකක් මොකක්හරි අපිට තේරුණත් මේ මාතෘකාව ඇත්තටම කාලෝචිතයි, ඒක ගැන කතා කරන්න ඕනේ කියලා. මට එහෙමත් හිතෙන ටිකක් ඔක බලලා ඒ වගේ දෙයක් ගැනත් අපිට ටිකක් දිගට කතා කරන්න ඕනේ.
ඔව් ගාලින් අපි ඒ ගැන වෙලාවක් අරගෙන එහෙම දෙයක් තෝරගෙන ලෑස්තිලා කතා කරමු
නේ. ඔව් ඒක තමයි. එහෙනම් අපි බුද්ධික ප්‍රශ්න වලට යමුද?
ඔව්. අද අපි පළවෙනි ප්‍රශ්නේ විදිහට තෝරගත්තේ සමන් අහලා තිනවා අපි ප්‍රශ්නයක්. එයා කියනවා එයාගේ UPS එකක් තියෙනවලු DCP 600 කියලා, ඒක මොඩල් එක කියලා තින්නේ. විදුලිය විසන්දි වෙච්ච ගමන් කම්පියුටර් එකත් රීස්ටාර්ට් වෙනවලු. එයා අහලා තිනවා ඇයි කියලා එහෙම.
UPS එක වැඩ කරන්න තියෙන්න පුළන්නේ.
ඔව් අනිවාර්යයෙන්ම
තමයි.
එහෙම ගැටලුවක් තමයි තියෙන්නේ. කියන්නේ UPS එකේ බෑකප් නැති එක නේද?
ඔව්. හැබැයි සමහර UPS තියෙන බුද්ධිගේ ඒවා මේ ප්‍රොටෙක්ටඩ් පවර් කියලා අවුට්පුට් එක තියෙනවා. මේ ඒ වුණාට ඒක UPS පවර් නෙමෙයි. ඒක පොඩ්ඩක් යාට බලන්න නේද? ඒ ප්‍රොටෙක්ටඩ් පවර් එකටද ගහලා තියෙන නැත්නම් UPS බෑකප් පවර් කියන එකටද ගහලා තියෙන කියලා.
ඔව්. ඒ කියන්නේ ස්ටැබ්ලයිසර් එකක් තියෙනවනේ. ගොඩක් ඒවා.
ඔව්. අනිත් එක තමයි බුද්ධික සමහර පවර් සප්ලයි වලදී දැන් ඇත්තනම ඔය UPS අයල ඔන්ලයින් UPS නෙමෙයිනේ. ගොඩක් ලාට ගෙවල් වල පාවිච්චි කරන UPS line interactive. ඒ කියන්නේ විදුලිය විසන්දි වුනහම තමයි ඇතුලේ තියෙන ඉන්වර්ටර් එක ස්ටාර්ට් වෙලා කරන්ට් එක දෙන්න හදන්නේ. එතකොට මේක මාරු වෙන්නේ ඇතුලේ තියෙන රිලේ එකක් කරා. ඒ කියන්නේ මේ ඉන්වර්ටර් එක සහ මේ විදුලි බලය අතර මාරු වෙන්නේ. ඉතින් මේ මාරු වීමට මිලිසෙකන්ඩ්ස් ගාණක් යනවා. සාමාන්‍ය මිලිසෙකන්ඩ්ස් 10ක විතර පොඩි ඩිලේ එකක් තියෙනවා. එයාගේ පරිගණකයේ තියෙන පවර් සප්ලයි එක ඇත්තටම මදිනා. ඒ කියන්නේ වොට් ගාන මදිනා. ඒකේ ගොඩක් විදුලි බලය ලබා ගන්නවා නම් අර විදුලිය නැති වෙච්ච ගමම්ම වගේ මේ පවර් සප්ලයි එක ඕෆ් වෙනවා. ඉතින් එහෙම ගැටලුවක්ද කියලත් මට හිතෙනවා බුද්ධික.
ඔව් සමන් මේ ඕකට දැන් පිළිතුරක් විදිහට දැන් මෙන්න මේ පියවර ටික අනුගමනය කරා නම් හරි කියලා හිතනවා. මේ පළවෙනියෙන්ම බලන්න ඔයා කනෙක්ට් කරලා තින්නේ කියන්නේ PC එකට කරන්ට් එක අරගෙන තින්නේ UPS out එකෙන්ද කියලා. ප්‍රොටෙක්ටඩ් හරි ස්ටැබ්ලයිසර් out එකෙන් හරි අරගෙන නම් ඒකට මේ බැටරි වල තියෙන බෑකප් එක බලපාන්නේ. ඒකම මේ බලන්න ඔයාගේ කම්පියුටර් එකේ දැන් ස්විච් එකෙන් ඔෆ් කරාට පස්සේ පොඩ්ඩක් වෙලා ගිහිල්ලා ඔෆ් වෙනවා නම් තමයි කියන්නේ UPS එක ස්විච් වෙන වෙලාවත් එයාට දරාගෙන ඉන්න පුළුවන්. එහෙම නැතුව ඔෆ් කරනකොටම ඔෆ් වෙලා යනවා නම් මේ එතන අපිට කියන්න පුළුවන් නේ පවර් සප්ලයි එක ඕලෝඩ් වෙලා කියලා වගේ නේ.
හැබැයි ඉතින් UPS එක වැඩ කරනවාදම කියලා චෙක් කරන්න නම් එයාට මෙහෙම වැඩක් කරන්න බෑ. හැබැයි පරිස්සමෙන් කරන්න ඕනේ. මේ UPS එක එයා ගන්න අවුට්ලට් එකට එයාට පුළුවන් නම් බල්බ් එකක්, ඒ කියන්නේ මේ 230 බල්බ් එකක්, ඒ කියන්නේ ගෙදර විදුලි පුබුලක් සවි කළා විදුලිය UPS එකට එන විදුලිය විසන්දි කළා බලන්න ලයිට් එක දිගටම දැල්වෙනවද කියලා. එතකොට එයාට පොඩ්ඩක් හිතා ගන්න පුළුවන් මේ UPS එක ඇත්තටම වැඩ කරන එකක්ද කියලා.
ඔව් මේ ඒකම ගාලින් දැන් ඔය වගේ ගැටලුවක් මටත් තියෙනවා. මේ තමයි ADSL router එක. ඒකෙදිත් ඔය UPS එක, ඒ කියන්නේ කම්පියුටර් එක වැඩ කරනවා, UPS එක ස්විච් වෙන වෙලාවෙදී router එක restart වෙනවා.
ඒ ඇත්තටම එන්නේ අර power supply එකට හැකියාවක් නැහැ. අර milliseconds 10 ඇතුළත විදුලිය එයා ඇත්තටම ওই power supply වල ඇතුළේ condensers තියෙනවානේ. ওই condenser charge එකෙන් ওই milliseconds 10 කියන එක ඇත්තටම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඇත්තටම power supply එක ඇතුළේ තියෙන condenser ප්‍රමාණය පොඩි වීම හෝ condenser ප්‍රමාණය කියලා කිව්වෙ මේ condenser 10ක් තියෙනවා කියන එකනේ. condenser එකේ තියෙන microfarad capacity එක, microfarad ඔය ගොඩක් සමහරට උග 470 UF වගේ මේ condenser එකක් එන්නේ. ඉතින් ඔය කන්ඩෙන්සර් එකේ තියෙන කැපසිටි එක වැඩි වෙන්න යාට විදුලිය නැති වෙලා විදුලිය ලබා දෙන්න පුළුවන් කාලේ කන්ඩෙන්සර් එකක් කියලා කියන්නේ ඇත්තනවල රීචාර්ජබල් බැටරි එකක් වගේ. මේකේ තියෙන කාලය තමයි ඔය UF ගාණෙන් තීරණය කරන්නේ. ඉතින් මේ වගේ ගැටලුවත් ආයි ගොඩාක් වෙලා තියෙන මොකද ඔය low watt ගාණක් තියෙන power supply එකක් පරිගණකයට high කළේ පරිගණකෙන් ගොඩාක් watt ගාණක් ගන්නවා නම් අර කන්ඩෙන්සර් වලට ඒ විදුලිය මිලිසෙකන් 10 දී දීගෙන ඉන්න හැකියාවක් නැහැ. ඉතින් හොඳම වැඩේ තමයි මේක මට අහන්න ඕනේ යගේ ප්‍රශ්නයක්. ඔයගේ මොනිටර් එකත් විදුලිය ගියහම ඔෆ් වෙලාමද තියෙන්නේ? ඒක නැත්තම් වැඩ කරනවා දිගටම කියලා. ඒක දිගටම විදුලිය ගිය වෙලාවටත් වැඩ කරනවා නේද? UPS එකේ ගැටලුවක් නැහැ ඇත්තටම. මේ බුද්ධික.
ඔව් මේ ඒ වුණාට ගාලින්ග මේ දැන් මොනිටර් එක ඔෆ් වෙනවා, ඒ කියන්නේ CPU එක ඔෆ් වෙනවා නම් මේ මොනිටර් එකත් දැන් ඒ වෙලාවට බ්ලැක් වෙලා යන හින්දා මේ ඒක පොඩ්ඩක් අමාරුයි මේ හරියටම බලාගන්න.
ඔව් එවනට ස්ටෑන්ඩ් බයි පවර් එක වගේ පත් වෙලා තියෙනවන්නේ නේද පොඩි.
ඔව් ඒක දිහා බලාගෙන තමයි මේ කියන්න වෙන්නේ. ලේසිම ගමේ තමයි මම හිතන්නේ ඔය ටේබල් ලැම්ප් එකක් වගේ එහෙම නම් කෙලින්ම UPS එකට ප්ලග් කරන්න පුළුවන්. බල්බ් එකක් ගන්නෙත් නැතුව.
ඔව්
මේ ඒ වගේ දෙකින් UPS එක චෙක් කරගන්න.
UPS එකේ බැටරියකත් ලයිෆ් ටයිම් එකක් තියෙනවා නේද?
ඔව් ඇත්තටම UPS එක භාවිතා කරන්න ඕන ක්‍රම තියෙනවා නේ තිල්න. මොකද දැන් UPS එකක් එක දිගටම හැමතිස්සෙම කරන්ට් එකට දිගටම ගහලා තියෙනවා නම් ඒකේ තියෙන බැටරි එක නරක් වෙනවා. ඉතින් මේක අර discharge කරන්න ඕනේ කියලා එකක් තියෙනවා. කියන්නේ මාස දෙකකට විතර සැරයක් UPS එක fully off වෙනකම් මේ on කරලා තියෙන UPS power එකෙන්. ඒ කියන්නේ power line එක කියන්නේ බිත්තිය wall socket එකෙන් UPS එක ගලවලා එනට UPS එක ඔන් කරලා තියෙනවා. ඒතකොට බීප් බීප් කරලා සද්දයක් කියලා ටිකක් ඒ කරදරකාරී. ඒ වුණාට මේක බින්දුවටම බැස්සට පස්සේ ආයි මේ ඔයාගේ බෝල් ප්ලග් එකට ගහලා UPS එක fully charge වෙනද සාමාන්‍ය UPS එක fully charge වෙන පැය 10 12ක් 10ක් වගේ කාලයක් ගත වෙනවා. එතකොට මේ බැටරි වල අර ලයිෆ් ටයිම් එක ගොඩක් වැඩි කර ගන්න පුළුවන්. මේ ඒක මම හිතන්නේ හොඳ ප්‍රැක්ටිස් එකක් නේද තිල්න.
ඔව්.
මට මගේ යාළුවෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ එයා කියනවා router එක off කරොත් එයා machine එකේ වැඩ කර කර ඉන්නකොට මුළු machine එකම stuck වෙනවා, freeze වෙනවා. ආයි router එක on කරොත් තමයි network connection එක ආවොත් තමයි මේ ආයි freeze එක නැතිලා වැඩ කරන්න පුළුවන් තත්ත්වෙට
එන්නේ. router එක USB එකක් දාහර්ෂ?
නෑ.
ඒ කියන්නේ network එකකට plug කරලා දින ගන්නනේ.
ඒක නම් හිතා ගන්න අමාරුයි නේද?
හර්ෂ එයාට
පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
ඒ කියන්නේ මෙහෙම දැන් එයා වැඩ කර කර ඉන්නකොට network cable එක ගැලිවෙද්දී ඔය ප්‍රශ්නේ එනවද?
ඔව්. network connection එක ගියොත් තමයි මම හිතන්නේ ඒක වෙන්නේ.
පරිගණකයේ වෛරස් වෙනවද කියලා සැකයක් තියෙනවා.
එහෙමත් වෙන්න පුළුවන්.
මොකද අර ගොඩක් වෛරස් අර internet එකට එවම යව යව ඉන්න අතර යෝග නැවතිච්ච ගමන් එයා internet තියෙනවද කියලා try කරන්න ඒකට දඟලන machine එක හිර වෙනවද දන්නේ
නැහැ. ඒ වගේ connection එක ආය ආපු හැටි, ඒ කියන්නේ network connection එක ආපු හැටි හරියනවා.
ඔව් ඒක
තමයි. මමත් ඇත්තටම මේ වගේ අවස්ථා දැකලා තිනවා. මේ
මතකද
අපිට කලාවට වෛරස් තමයි
කලින් ඔය ප්‍රශ්නේ අපේ ශකුන්තලට ඇවිල්ලා තිබාර Wi-Fi වලදී අර බුද්ධික අපි විසඳුව ගැටලුවක් මතකද?
ඔව් එයාට ඇවිල්ලා දුන්නේ ඒත් error එකක් කෙන එකක් නේ.
ඔව් ඔය වගේ ගැටලු ගොඩාක් වෙලාට එන්නේ වෛරස් ඇවිල්ලා ගොඩක් ලා ට්‍රෝජන් වගේ දේවල් වෛරස් උත් නෙමෙයි ට්‍රෝජන් වගේ දේවල් දුවනකොට තමයි ඔය වගේ ගැටලුවක්
මතක් වෙන්නේ. ඔව් ඒක වanıනේ මේ
ස්කෑන් එකක් කරත්
හරියන්නේ. ඔව් එහෙමත් හරියනවා එයාට ඒකම මේ personal firewall එකක් වගේ දාලා පොඩ්ඩක් මේ බ්ලොක් කරලා බලන්න කියන්නේ out connection ටික outbound connections ටික.
ඔව්. ඔව් ඒක අපම හිතන්නේ අපේ දෙවෙනි වැඩසටහනේ මොකද අපි කතා කරන්නේ බුද්ධිගෝය.
ඔව් ඒ සම්බන්ධ කතා කරා අපිට මේ එයාට පුළුවන් වෙන්නේ link එක හොලද?
ඔව් අපි link එක හොලද.
අපින් ඊළඟ ප්‍රශ්න අහලා දෙන්නේ අමිල් අහලා දෙනවා. එයා කියනවා මේ YouTube එකෙන් video download කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඉවරදිව කරගන්නේ කොහොමද කියලා. එහෙනම් එයා download කරපු video play වෙද්දී error එකක් එනවා කියලා දිනවා.
ඔව් ඇත්තනම YouTube වල වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න හරිම ලේසියි. මොකද ගොඩක් වෙබ් අඩවි තියෙනවා මේ සඳහා.
මේක නීතිමය වශයෙන් වැරදි නේද කරන්නේ?
ඔව් නීතිමය වශයෙන් නම් වැරදි. මොකද Tamanට අයිතියක් නැහැ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න.
බලන්න විතරයි.
බලන්න විතරයි පුළුවන්. හැබැයි අර ඩවුන්ලෝඩ් කරන එක ගැන කතා කරොත් ඉතින් යාට වෙබ් අඩවියට
ඩවුන්ලෝඩ් වෙන එකක් නේද?
ඔව් ඩවුන්ලෝඩ් වෙන එකක් නේ.
ඒ කියන්නේ මේ වෙබ් අඩවිය වගේම මේ ටූල්ස් තියෙනවා. දැන් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ්
මැනේජර්ස් එහෙම. Firefox extensions තියෙනවා.
හැබැයි වෙබ් අඩවියක් පාවිච්චි කරලා නම් ඔය ඩවුන්ලෝඩ් කරන්නේ ඒක ඩවුන්ලෝඩ් වෙන්නේ extension එකක් නැතුව තනි ෆයිල් එකක්. ඉතින් මේක රීනේම් කරගන්න ඕනේ මොකක් හරි නමකට FLV කියලා. ඊට පස්සේ ඕක ප්ලේ කරන්න FLV ප්ලේයර් එකක් ඕනේ. ගොඩක් වෙලාවට VLC වගේ ප්ලේයර් එකක් දාගත්තා නම්
මේක හැබැයි VLC එකේ FLV හරියටම ප්ලේ වෙන්නේ නැහැ නේද? Post
අපි
හැමෝම පාවිච්චි කරන එක නිසා අපි ඒක ලින්ක් එකක් දෙමු නේ බුද්ධික.
ඒ කියන්නේ ගොඩක් ඔය ටූල්ස් වලින් මේ ෆ්ලෑෂ් වීඩියෝ විදිහට තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ.
ඔව්.
කේලයිට් එක දැම්මම ෆ්ලෑෂ් විතරක් නෙමෙයි හුඟක් වෙලාවට ඕනම මේ වීඩියෝ එකක් ප්ලේ කරගන්න පුළුවන්.
අනිත් එක කොඩෙක් ඔක්කොම ඒක ඇතුළේම ඉන්ස්ටෝල් වෙනවා නේ.
ඔව්. කේලයිට් එකේ මෙගා පැකේජ් කියලා එකක් තියෙනවා. මම හිතන්නේ මෙගා බයිට් 20ක විතර එකක්. ඒක දැම්මහම කොඩෙක්ස් ගොඩක් ඒවා එනවා. ඕනි ජාතිය ප්ලේ කරගන්න පුළුවන් එතකොට.
ඔව්. ඔව්. මා එයා හැබැයි කියලා නෑ Windows Linux පාවිච්චි කරන්න කියලා නේද?
හැබැයි එහෙම වුණොත් එයාට පුළුවන් Firefox extension එක දාගන්න. ඒකෙන් ඒකේ පොඩි බටන් එකක් තියෙනවා. බටන් එක ක්ලික් කරපුවම නිකම්ම ඩවුන්ලෝඩ් වෙනවා.
ඔය ලින්ක් එක හොයාගන්න නම් Firebug එකකින් උනත්
පුළුවන්. ඔව් අනිතක extension එකෙන් YouTube විතර නෙමෙයි ඕනම FLV මේ player එකකින් එන මේ ෆයිල් එකක් පුළුවන් ඩවුන්ලෝඩ් කරන්න.
ඔය කියන්නේ මේ හරියට මන්නම් පාවිච්චි කරන්නේ අර Orbit Downloader කියලා.
ආ ඒක ගොඩක් හදයි.
ඒක ඒකේ මේ
ඕනම media file එකක් පෙන්නනවා
නේද? ඔව් ඒකේ Grab++ කියලා ඒ කියන්නේ utility එකක් ඒකේ තියෙන. ඒක open කරාම browser එකේ play වෙන ඕනි එකක video source එක පෙන්නනවා. මේ මම හිතන්නේ අමිල්ට ඇති මේ දීපු විතර අපි ලින්ක් එක දාමුනේ මේක දානකොට.
ඔව්. මේ මට පොඩි අදහසක් තියෙනවා මේ ටෙක් කතාවල අපි හැමතිස්සෙම හැම දෙයක්ම ගැන කියලා කාගේ හරි සයිට් එකේ ලින්ක් එකක් නේ දාන්න නේ පොදික. නරකද මේ ටිකක් කට්ටියත් එක මහන්සියලා මේ අපි ඇත්තන කට්ටියත් එක්ක කියලා කොහොමද අපිට තමයි. මේ පොඩි නිකන් අර අපි දැන් නොලෙජ් බේස් එක හදනත් එක්කම ඔය වගේ පොඩි පොඩි දේවල් වලට පොඩි how to ටිකක් හදවන.
ඔව් ඒක නම් ඇත්ත කලින්ග. ඒ කියන්නේ මේ how to හදනව නම් හැම එකටම මේ ගොඩක් ලේසි.
නරකද විකි එකක් පටන් ගත්තා.
ඔව් වික එකට වඩා හරි වික එකක් ඇතනවා වික එකෙන් කරන්න පුළුවන් වන් කිය අර how to document එක හදන එක වැඩි
ඒක නේ වික එකෙන් කරන්න පුළුවන් ඒත් වික එකක් maintain කරන එක ටිකක් මේ
කරදරයි
ඔව් ඒ කියන්නේ දැන් ඒක standard එක තියාගන්න හැම ටිකක් කරදර වෙනවා නේද
ඉතින් ඒක නිසා මේ මගේ නම් අදහසක් තියෙන මොකද දැන් මම දකල් තියෙන දැන් අපිට ප්‍රශ්න වලට එකම ප්‍රශ්න repeat වෙනවා ඉතින් මම අපි හැමදාම යාට ඉතින් ගොඩක් අයට කියන්නේ මේ වැඩසටහන අහන්න කියලා ඊට වඩා ඉතින් අර ගොඩක් වෙලාවට අපිට තේරෙලක් තියෙනවා දැන් මේ විසඳුම් හරියට පැහැදිලි නැහැ කියලා ගොඩක් කට්ටියට දැන් අපි කියනවා ඉතින් ඒකෙත් පොඩි ගැටලුවක් තියෙන්න පුළුවන් සමහර අයට අපි කියනවා K-Lite code back එක කියලා කිව්වහම දැන් ගොඩදොන දන්න කෙනෙක් බලන්නේ නැති මේ මොකද්ද කොහෙන්ද ගන්නෙ ඉතින් ඒක නිසා අපි පොඩ්ඩක් උත්සාහ කරමු නේද හර්ෂ මේ තිලින වෙලාවක් තියෙන ලාට මේ වගේ පොඩි පොඩි how
to එකක් හදන්න
how to එකක් හදන්න මේ මොකද දැන් අපේ අදහසක් තියෙනවානේ මේ knowledge base එකක් අපි ගිය සතියේ කතා කරන්නේ කට්ටිය contribute කරන ඇත්තටම හොඳ positive feedbacks ටිකක් එක්ක ගන්න අපිට තියෙනවා
නේද ගොඩක් ප්‍රතිචාර දෙවුනා මේ වගේම ඒ කියන්නේ video හදලා දෙන්න ඒ වගේම හදපු දේවල් අපිට දෙන්නත් කට්ටිය කතා කරලා දෙන්න
නේද මේක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ මොකද මට එක්කෙනෙක් අපිට එක්කෙනෙකුත් mail එකක් දාලා තිබේ ආ ගොඩක් videos හදලා තිබේ
අර කරන කට්ටිය ගොඩක් ඉන්නවා
ඔව් ඒක නිසා මේ මෙහෙමයි දැන් එයාගේ එයා එතන මට එතන යාර mail එකක් දාන්න කියලා මම දවස් දෙකක් මේ දානවා කියලා හිත හිතට කාලයක් පොඩි හරස් වෙච්චින්දා මේ මට වෙලාවක් තිබ්බේ නැහැ ඒක කර එයාට පිළිතුරක් යවන්න. ඕනේ කෙනෙක්ට වීඩියෝස් හදලා දෙන්න පුළුවන්. අපි අර කිව්වා වගේ මේගොල්ලන් නම්වලින් තමයි අපි මේක දාන්නේ. නමුත් වෙබ් අඩවියක නමක් දාලා ටිකක් දාන එක පොඩි ගැටලු සහගත ගතියක් තියෙනවා. මොකද දැන් අතන අපි අකමැති නෑ කවුරු හරි ඒ කියන්නේ කමියුනිටි එකට වැඩක් කරන්න හදනවා නම් ඒක ඒක ඒකට පබ්ලිසිටි එකක් දෙන්න. නමුත් මේක සමහර අය අයතා විදිහට යොදා ගන්නත් හැකියාව තියෙනවා. මොකද දැන් අපිට සමහර එක්කෙනෙක් කියන්න බලන් එයා කමර්ෂල් සයිට් එකට ඒකේ ලින්ක් එකක් දාලා අපිට දීලා අපි දාන්න බෑ කිව්වොත් එයා කියයි වහිනම් මොකද අර ගොල්ලන්ගේ සයිට් එක දාන්න කියලා. එතන පොඩි ethical ප්‍රශ්නයක් එනවනේ බුද්ධික.
ඔය ඇත්තටම මේ මේ කියන්නේ අපි අපිට ඒ කියන්නේ වීඩියෝ හදලා දෙන දැනට ඉදිරිපත් වෙච්ච අය ගැන නෙමෙයි. මේ
අනාගතයේදී ඒ
ඇත්තටම AI ගේ සයිට් වල දැන් අපි ලින්ක් එකක් දැම්මොත් මේ ඉස්සරහට කවුරු හරි හදලා වීඩියෝ එකක් එක්ක අපිට දුන්නොත් මගේ සයිට් එකටත් දාන්න කියලා අපිට එතකොට වෙනම මේ හිතන්න වෙනවා. ඒ කියන්නේ සයිට් එකේ මොනවද තියෙන්නේ කියලා නේ.
ඔව් ඒ කියන්නේ එක එකට එක එක දේසල් කරනවා කියන එක ඒක ටිකක් හර නැති හින්දා ඒක නිසා අපි කරුණ ඒ කියන්නේ ඇත්තටම ඉල්ලා සිටිනවා තමන්ගේ නමේද වඩා අපේ කිසියම් මේ ඒකේ කිසියම් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි හැමදෙස්සෙම මේ හදපු කෙනාට ක්‍රෙඩිට් එක දෙන්න හැමදෙස්සෙම උත්සාහ කරනවා. ඒක නිසා එයාගේ නම දැම්මට නමුත් වෙබ් අඩවිය වලට නම් දාන්න දෙන එක නම් ටිකක් ගැටලු සහගතයි නේ බුද්ධික.
ඔව් අපිට ඇත්තටම උදව් කරන අය ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙනොත් හොඳයි. ඒ කියන්නේ අපි පත්තන අපහසුතාවය ටිකක් අඩු වෙනවා එහෙම නොත් නේද? ඒගොල්ලෝ හිතුවොත් ඒ ගැන.
ඔව් ඒක ඒ කියන්නේ අපිට ඇත්තටම මේ අනාගතයේදී ප්‍රශ්න එන්න ගත්තාම ඒවට අපිට එතකොට එක එක පැත්තක් ගන්න බැරි වෙන ගැටලු වෙන. ඒ ගැන අපි සමාවත් ඉල්ලලා තියෙන ඇත්තටම මොකද ඒ වගේ දැන් ඇත්තටම අර එක්කෙනෙක් ඒවල් තිබ්බ අඩවිය නම් ඇත්තටම බුද්ධික මං බැලුවා ටිකක් ගිහිල්ලා එතන හොඳ වෙබ් අඩවිය අපි ඉදිරියේදී ඒ ගැන එයත් එක්කත් එයාගෙන් අහන්න නැතුව අපිට පොඩ්ඩක් ඒ ගැන කතා ගන්න ගැටලුවක් තියෙන හින්දා
ඔව් එයාත් සම්බන්ධ කරගෙන කතා
කරගෙන අපි මොකද ඇත්තටම මට මේ අදහසක් ආවේ අපි දුරකතනෙන් දවසක සම්බන්ධ කරගෙන එයා එයත් ඇත්තටම ගොඩක් දේවල් කරලා තිබ්බ බුද්ධිගෙන එයා වීඩියෝ නම් ගොඩක් දේවල් වලට හදලා තිබ්බා. ඉතින් ඒක නිසා මේ තිලිනේ සයිට් එක දැක්කද?
ඔව් මම ගිහින් බැලුවා.
ඔව් ඇත්තටම මේ ඒක පොඩ්ඩක් අපි ලබන සතියාව සම්බන්ධ කරගමුනේ බුද්ධිග.
ඔව් අපි එහෙම කරමු.
හරි.
අපෙන් ඊළඟ ප්‍රශ්නය අහලා තින්නේ යොහාන්. යොහාන් කියනවා එයාට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. එයා කම්පියුටර් දෙකක් ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරනවලු. ADSL රවුටර් එකක් තියෙනවා කියන්නේ එයාගේ. එයා මේ එක කනෙක්ෂන් එක තමයි රවුටර් එකකින් ෂෙයා කරගෙන පාවිච්චි කරන්නේ. එයා මේ රැපිඩ් ෂෙයා වගේ ඒ සයිට් එකකින් ඩවුන්ලෝඩ් කරන්න ගියාම ඒක ඇත්තටම ෆ්‍රී account වලට තියෙනවා අර කෝටා එකක් තියෙනවා. ඒක එක්සිට් වුණාම ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ. ඒක වෙලාවක් ඉන්න වෙනවා. එයා එක machine එකකින් ඩවුන්ලෝඩ් කළා ඒ කෝටා එක එක්සිට් වුණාම ඊළඟ machine එකකින් ඩවුන්ලෝඩ් කරන්න යද්දිත් කියනවලු මේ දැන් එයාගේ ලිමිට් එක පැනලා කියලා. එහනෝ ඇයි කියලා.
ඔව් අනිත් එක අර 1IP එකකින් වෙලාවක් යනකම් පුළුවන් මේ.
ඔව් නෑ. එයා එතන කියලා තියෙනවා එයා ඇත්තටම පරිගණක දෙකක් පාවිච්චි කරනවා. පරිගණක දෙකක් පාවිච්චි කරනකොට කොහොමද කියන්නේ කියලා මේ 1IP එකක් පාවිච්චි කරනවා කියලා තව අහලා තිබ්බා. එයා රවුටර් එකේ IP එකද ගන්නෙ මැෂින් එකේ IP එකද?
ඔව් ඒකම කලින් එයා තව කියලා තියෙනවා මේ රවුටර් එක රීස්ටාර්ට් කරාම අලුත් IP එකක් එනවා කියලා. හරි ඒක ඇත්ත.
ඒක තමයි ඇත්ත. දැන් මෙහෙමයි ඕකේ ගැටලුව තියෙන්නේ දැන් ඇතුලේ වාගේ පරිගණක වලට ලැබෙන IP වලට අපි කියන්නේ ප්‍රයිවට් IP කියලා. ඒවා ඉන්ටර්නෙට් එකේදී වැලිඩ් නැති. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ පිළිගන්නේ නැති IPs.
ඔව් ගොඩක් වෙලාවට 192 168
ඒ වගේ 172 එතකොට 10. කියලා යන IP ranges තමයි එන්නේ වට. ඉතින් ඔතනදී ගැටලුව වෙන්නේ රවුටරේට SLT එක විසින් ඔයාලට දෙන IP එකක් තියෙනවා. මේ IP assign කරන්නේ ඩයිනමික්, ඒ කියන්නේ DHCP කියන ක්‍රමයට ඩයිනමික් IP
එක. එකපාරක් කනෙක් කරන ඉන්ටර්නෙට් එකට එක IP එකක්
හම්බ වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ගාව IP list එකක් තියෙනවා. ඒ වෙලාවට සම්බන්ධ වෙන අයට free තියෙන IP එකක් ඒ වෙලාවට ලබා දෙනවා. මේක temporary ලබා දෙන එක DHCP ක්‍රමයට. එතකොට ඔය පරිගණක පහක් අන්තර්ජාලයට එක router එකක් හරහා සම්බන්ධ කරලා තියෙනවා. කියන්නේ පිට වෙබ් අඩවියකට පේන්නේ වාගේ අර 1IP එක විතරයි. ඒ කියන්නේ SLT එකෙන් ඔයාලට ලබා දුන්න IP එක තමයි අර වෙබ් අඩවියට පේන්නේ. ඉතින් ඔයා ඇතුලේ තියෙන කොයි පරිගණකයේ හරහා එක වෙබ් අඩවියකට සම්බන්ධ වෙනකොට ඒගොල්ලන්ට පේන්නේ මේක හැමතිස්සම එක තැනකින් එන
ඇත්තටම මේ router එකටනේ IP එක සයින් වෙන්නේ.
ඔව් router එකට.
මේ තාක්ෂණිකව කියන්නේ net කියලානේ network address.
ඔව් network address translation කියලා කියන්නේ ඒක ඇත්තටම පාවිච්චි කරන්නේ වාගේ local IP එළියට යවනකොට router එක විසින් කරන දෙයක්. නමුත් පිට වෙබ් අඩවියට පේන්නේ වාගේ router එකේ තියෙන SLT එකෙන් ලබා දෙන IP එක. ඉතින් ඒක නිසා rapid share වාගේ වෙබ් අඩවිය වල limitations තියෙන එක IP එකෙන් එක වෙලාවට එක connection එක.
එක වෙලාවකට කියන්නේ තව මම හිතන්නේ විනාඩි 20 30ක් යනකම් දෙන්නෙම නැහැ.
ඔව් download කරන්න දෙන්නෙම නැහැ. ඉතින් ඒක තමයි මේක තියෙන එක ගැටලුව. මේ ගැටලුවම HSDB පාවිච්චි කරන අයටත් තියෙනවා.
සමහර අය ගන්න එතකොට router එක restart කරනවා.
ඒක තමයි HSDB පාවිච්චි කරන අයට මේ ගැටලුව තියෙන්නේ. අපි කලින් සැරේත් කතා කරා මේ ඒක HSDP වල පාවිච්චි කරන එක. දැන් මොබිටෙල් උදාහරණයක් වශයෙන් ගත්තොත් මොබිටෙල් HSDP පාවිච්චි කරන හැමෝ අතරින් බෙදන්නේ IP කීපයක්. එකක් නන්නේ මේ ඒගොල්ලන් IP 3-4ක් තියෙන මේ 3-4 තමයි බෙදිලා යන්නේ. ඉතින් එතකොටත් එක්කෙනෙක් ඩවුන්ලෝඩ් කරනවා නම් ඉතින් එක්ක තව කෙනෙක්ට බැරි වෙනවා.
බැරි වෙනවා.
ඉතින් ඕක තමයි
රැපිඩ් ෂාව වගේ සයිට්ස් වලට හැබැයි ඩයිනමික් IP තියෙන එක එක අතකින් ඔබට වාසියක් තියෙනවා නේද?
ඔව්. ඉතින් අර ටිකක් ඩවුන්ලෝඩ් කරලා අයි රවුටර් එක ඔෆ් කරලා ඔන් කරලා තව IP එකක් අරගෙන ඩවුන්ලෝඩ් කරන්න බුලන් ඒකේ ඉතින් ADSL තියෙන අයට තමයි ඒකේ බෙනිෆිට් එක තියෙන්නේ.
ඔව්. IP ඩයිනමික් දෙන්න හේතුව IP වල තියෙන ගණන් එම
ඔව් ඇත්තනම් මේ IP version 4 කියන එක IPv4 කියන එකේ limitations තියෙනවා. ඒ කියන්නේ IP කොච්චරක්ද කියලා. දැන් උදාහරණයක් ගමුකෝ SLT එකට ADSL customer 20,000ක් ඉන්නවා කියලා. මේ හැම customer ටම එක IP එකක් ගන්න දෙන්න කියම මේගොල්ලන්ට IP 20,000ක් ඕන වෙනවා. නමුත් ඇත්තටම ගත්තොත් මේ 20,000 එක වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නේ නැහැ නේ අන්තර්ජාලයට. උදාහරණයක් වශයෙන් එක වෙලාවකට 2,000 3,000ක් විතර සම්බන්ධ. උදාහරණයක් ගත්තොත් ඒ කියන්නේ කනෙක්ෂන් තිබ්බ පළියට ඒ ඔක්කොම සම්බන්ධ වෙලා ඉන්නේ නැහැ.
ඒ වෙලාවකට එන්නේ.
ඔව් ඒක වෙලාවට එන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ කරන්නේ IP 3000ක් විතර තියාගෙන මේක pool එකක් තියානේ ඒලාට සම්බන්ධ වෙන කට්ටියට මේක දෙනවා.
ඔව්.
ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද IP වලට SLT විසින් ආයි මුදල් ගෙවන්න ඕනේ මේ
අපිට ඕනනම්
Pacific Network Information Center කියලා එකක් තියෙන Asia Pacific වලට IP number assign කරන්න. මේ ඒගොල්ලන්ට SLT එක විසින් මුදල් ගෙවන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ IP කියන ඒවා ටිකක් අර අමාරුයි ඉඳලා තමයි ඔයගේ විදියට දෙන්නේ.
ඒකම කලින් මේ දැන් මේ ඉන්ටර්නෙට් යූසර්ස්ලා මේ සර්විස් අප් කරනවට, ඒ කියන්නේ ඒක වෙළඳ උපක්‍රමයක් විදිහටත් මේ IP ඩයිනමික් IP දෙනවනේ.
ඒ කියන්නේ සර්වර් එකක් රන් කරනවට ඒ වගේ ප්‍රශ්න
නිසා. ඔව් ඒ කියන්නේ එතකොට ලීස් ලයින් වලට එන ට්‍රැෆික් එක අඩු වෙනවා.
අඩු වෙනවා නැත්නම් ඉතින් IP එකක් ඕනනම් දැන් නම් මේගොල්ලෝ අවස්ථාව දීලා තියෙනවා වැඩිපුර පොඩි මුදලක් ගෙවලා Tamanta static IP එකක් ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි හේතුව. ඉතින් ගොඩක් අය නම් ඉතින් වෙබ් සර්වර් වගේ වන ඩයිනමික් DNS දාගෙන වැඩ කරනවා. නමුත් මේල් සර්වර් එකක් වගේ ගත්තොත් නම් ඉන්කමින් වලදී නම් ගැටලුවක් වැඩියම වෙන්නේ නැහැ. නමුත් අවුට් ගෝයින් වලදී නම් ලොකු ප්‍රශ්නයක් සිද්ධ වෙනවා.
ටෙලිකොම් එකේ මම හිතන්නේ IP රිසෙට් කරනවා
පය 6න් 6ට නේ. 12 12.
මම හිතන්නේ මේ යොහාන්ට මේ පිළිතුරක් ලැබෙන්නේ නැති. දැන් ඒකට වෙන විසඳුමක් නැහැ. යොහාන් මේ රවුටර් රීස්ටාර්ට් කරලා අලුත් IP එකක් ගන්න එක තමයි තියෙන්නේ වගේ. ගොඩක් කම්පියුටර්
ස්පාවිට කරනවා. මට ගැටලුවක් තියෙනවා කැෆේ එකක් ගන්න කෙනෙක්ද දන්නේ නැහැ කියලා. මොකද කස්ටමර්ලා කම්ප්ලේන්ට් කරනවා දන්නේ නැහැ. රෙෆ්ලෙක්ෂියා වලින් ඩවුන්ලෝඩ් කරන්න බෑ කියලා.
ඔව්
ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒකට account එක ගන්නනවා. ඒ මොනක්ද හවු ඉතින් කස්ටමර් රෙෆ්ලෙක්ෂියා ප්‍රීමියම් account එක කරන කස්ටමර්ට දෙන එක ඉතින් අමාරු දෙයක් නේ.
ඔව් ඊළඟ ප්‍රශ්නේ අහලා තින්නේ අමල් අහලා තියෙන්නේ මේ එයා කියන Google Chrome ගැන. දැන් අපි ටිකක් ඩෙක් කතා වලින් ගොඩක් කතා කරානේ Google Chrome ගැන.
ඔව්. කලින්ගේ ප්‍රියතම browser.
ඇත්තටම මගෙත් දැන් නම් ප්‍රියතම browser එක
තමයි. මගේ ප්‍රියතම browser එක තමයි.
දිනම් අපිට මටත් කලින් ඇත්තටම තිල්න Chrome පාවිච්චි කරානේ. මොකද මම බයින කාලේ තිල්න Chrome පාවිච්චි කරගෙන ඉන්නේ.
අමල් අහලා තින්නේ එයා Chrome වලින් download එකක් දාලා ඒක download වෙවි දිනකොට browser එක close කරද්දී browser එකෙන් වෝන සාමාන්‍යයෙන් නම් Firefox වගේ එක නම් warning එකක් දෙන මේ close කරන්න ඕනද කියලා
අහනවා.
අයි වෙලත් අහනවා.
ඔව් මේ ඒත් Chrome වල මේක අහන්නේ close වෙලා යනවා. එතකොට download එක එතනින් නවතිනවා කියලා.
ඒක known issue එකක් නේ.
ඔව් ඇත්තටම ඒක ඒ feature එක implement කරලා නැහැ
තවනේ. හැබැයි තිල්න මතකද මේ Chrome එක version හරි එකදී තිබ්බ download manager එකක් වගේ අපිට pause කරන්න පුළුවන් start කරන්න
පුළුවන්. දැන් pause කරන්නේ?
දැන් ඒක වෙන UI කියලා වෙනම page එකකට වගේ දාලා තියෙන්නේ.
control J ගහපම එන්නේ download manager එක නේද?
ඒ page එක open වෙනවා. ඒ වුණත් මේ
ඒක
වෙනම වැඩ කරන්නේ නැහැ.
වෙනම වැඩ
කරන්න pause කරලා pause කරන්න පුළුවන් නේද?
ඔව් ඒක මේ post එනවා ඒ කියන්නේ server එක support කරනවා නම් post කරන්න
ඕනේ. ඔය එයාගේ ප්‍රශ්න මැද තියෙනවා අර post කරන්න බැරි
නෑ. දැන් browser window එක close කරොත් එහෙම Firefox එකේ තියෙනවානේ download manager ඉතුරු වෙනවා. ඔව්. ඒ වුණා Chrome එකේ ඒක
ආව් Chrome එකේ එහෙම වෙන්නේ නෑ. ඒ කියන්නේ browser එක close කරාම tab ටිකත් එක්කම යනවා මේක.
Chrome එකේ මට Windows 7 වල මේ පොඩි මේ bug එකක් ආවා.
ඔව්.
සමහර download start කරාම starting කියලා එනවා. ඒ වුණා download එක පටන් ගන්නෑ. හැබැයි ඒක right click කළා මේ save link as ගියාම නම් හරිය
download එක දෙකම එකක් තමයි ඔය
හැබැයි තිල්ල මේ මගේගේ දැන් එදා තිල්ල මට පෙන්නවා මම ඕක පොඩ්ඩක් මතක් කළා ගෙදරදී ගිහිල්ලා Windows 7 එක බැලුවා මට නම් ඒක ඇතුළ ආවේ නැහැ තිල්ල මොකක්ද දන්නේ
ප්‍රශ්නේ දැන් ඔය හැම browser එකම බලපුවම Chrome වල දකින්න එක අඩුපාඩුවක් තමයි download manager එක slow.
ඔව් ඒ වුණාට මේ දැන් Chrome වලට යාට download manager එකක් දාගන්න පුළුවන්. දැන් ඔය internet down orbit අර බුද්ධික කිව්වා වගේ
orbit වැඩ කරනවානේ.
orbit වැඩ කරනවද?
ඔව් Chrome එක වැඩ කරනවා.
ticket lock නැතුව වැඩ කරනවා. ඒක පාවිච්චි
දෙන්න. තාම මේ අනිත් ප්‍රධානම ඒවා දාලා නැහැ නේ. ඒ කියන්නේ
ඔව් මම දන්න හැටියෙන් නම් orbit වැඩ කරනවා. තව internet download manager වැඩ කරනවා
IDM. නෑ IDM තාම වැඩ කරනවා.
වැඩ කරන්නේ නැහැ. මම දැක්ක එක කොහේ හරි post එකේ ඒගොල්ලෝ කතා කරලා තිබ්බා IDM දාගන්න ක්‍රමයක්
තියෙනවා. download manager අඩු ගානේ win i8 එකේවත් මගේ හරියට වැඩ කරන්නේ
නැහැ. ඔව්
Firefox විතරයි වැඩ කරන්නේ.
ඔව් හැබැයි orbit කියන්නේ නැත්තන ගොඩක් හොඳ එකක් නේ
orbit. හැබැයි orbit එකේ ප්‍රශ්නේ තියන්නේ හැම එකම download කරන්න යනවා නේද ඒක. එහෙම එකක් තියනවා නේද?
ඒකේ හරිය
settings වලින් හදා ගන්න ඕනේ.
ඔව් හැම එකම ගැන ඉතින් browser එකේ download එකක් එනකොටම ඒකට
prompt එක. මම එකපාරක් ඕක install කළා ඒකේ මේ පොඩි bugs වැඩි වගේ මට තේරුණ හින්දා මම ඒක අයින් කරා. එහෙම ගැතියක්
තියෙනවා. ඒකේ මේ හරිද මෙහෙම ගන්නන් තියෙනවා. ඒකේ හරි ඉක්මනට මේ රිලීස් දිනවා. ආ. ඔව් ඒකේ මේ රිලීස් සයිකල් එක මේ ගොඩක් කිට්ටුවෙන් තින්නේ මේ සති දෙකෙන් තුනෙන් වගේ ගොඩක් රිලීස් වෙනවා.
ඒ කියන්නේ බග්ස් ෆික්ස් කරනවා
නේද? ඔව් මොනවා හරි කියන්නේ ලොකු ඩෙවලොප්මන්ට් යනවා ඇති. දැනට නම් මේ මට එහෙම ලොකු ගැටලුවක් ආවෙ නැහැ ඒකත් එක්ක. හොඳට වැඩ කරනවා.
අයි බලන්න
ඉස්සර බලන්න. ඔක්කොම ඉතින් මොකුත් කතා කරන්න දෙයක් නැහැ. මොකද මේ මං ඩවුන්ලෝඩ් මැනේජර් එකක්
පාවිච්චි කරන්නේ.
නැද හින්දා
නෑ ඉතින් මේ 4MB 2MB දිනකොට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ අපි වගේ.
ඒ නෑ ඇත්තට මේවා කියන්නත් බෑ මං ගෙදර XTP එක පාවිච්චි කරා.
මම හිතන්නේ අමල් මේ දැන් ඔයාට අපි link එකක් publish කරන්නම් ඒකෙන් බලන්නත් පුළුවන් මේක feature request එකක් තියෙනව නේද මේක ගැන.
ඔව් තියෙනවා.
ඒක මම හිතන්නේ ඉස්සරහ release එකේදී හරියයි නේ.
ඔව් ඇත්තටම දැන් Chrome developer එකේ මේ
ගොඩක් බැනලා දාලා තිබුණා මම දැක්ක එක මේක සගය මේක දාලා නැහැ කියලා.
මේ හැබැයි Chrome වල මේ දැන් අලුත් bug එකක් තියෙනවා මේ 20171 වල නේ තියෙන්නේ. copy and paste කරන්න බෑ මේ text එකක් select කරලා.
ඔය ඒක සමහර වෙලාවට වැඩ කරනවා මම හිතන්නේ.
මමත් ඔහුගේ bug එකක් create කරලා ගිහලා බලනකොට ඊට කලින් ගවරු bug එකක් create කළා. මොකද දැන් අපි අර developer channel එකේ වැඩ කරන හින්දා මේ ඕක මේ අපිට එන්නේ ටිකක් පරක් වෙලා ඒ උනාට අරගොල්ලෝ අර ටක් ගාලා සමහර developer එකෙන් එහෙම download කළා. දාගන්න කට්ටිය bugs බලලා හදලා දිනා. ඒක ඇත්තනම ඒගොල්ලෝ දාලා දෙනවා මේක web kit එකේ තියෙන bug එකක් කියලා.
ඒක තමයි
Chrome වල
bug. සමහර වෙලාවට ඒගොල්ලෝ බෝලේ pass කරන web kit එකට.
ඔව් web kit එකට pass කළා. හැබැයි web kit එකේ bug එකට ගියාම web kit එක දාලා දිනවා මේක දැන් හදලා තියෙන්නේ කියලා. ඒතකොට දැන් ළඟදීම
web kit update එකක්
එනවා. හැබැයි අර bug එක තාම තියෙන්නේ හදලා නැහැ නේද? Chrome maximize කරලා තියෙනවා task manager එක auto hide දාලා තියෙනවා නම් පල්ලයට ගියට තාම task manager එක උඩට ඒ කියන්නේ windows task toolbar එක මොකද ඒක කියන්නේ task bar
එක. ඒක සමහර වෙලාවට අර download bar එකටත් ඔය වැඩේ වෙනවා. ඒක සුදු පාට වෙලා තියෙනවා.
සුදු පාට වෙලා තියෙනවා. ඕ ගැටලුව නම් තාම තියෙනවා.
මේ මම මේ ළඟදි දැක්ක කොහෙද ජීමේල් බර්ත් එකක් කියලානේ ජීමේල් ෆිෆ්ත් බර්ත්ඩේ එක මට මතක නැහැ කී වෙනි එකද කියලා. ඒකෙදි
ඇත්තටම ජීමේල් කියන්නේ ඊමේල් වල මාර රෙවොලූෂන් එකක් කරපු
ඒගොල්ලෝ මේ ඉතරේ මොනවා හරි ලොකු වැඩක් කරන්න යනවා කියලා කියනවා සමහර අය කියනවා.
මතකද ඒ කාලේ මෙගාබයිට් 25 එතකොට යාහූ වල දුන්නේ ඕක ඉතින් රැක ගන්න බැද්දර.
ජීමේල් තමයි වෙනස් කරේ
එහෙම. නෑ මම ගිගාබයිට් එකෙන් පටන් ගත්තේ වලිම.
ජීමේල් ගිගාබයිට් එකෙන් පටන් ගත්තේ ඒ කාලේ කට්ටිය වික්කා මේ ජීමේල්
මට මතකයි යාහූ පටන් ගත්තේ 2MB වලින්.
හැබැයි මේ මට කාලිංග කියලා එකක් ගන්න බැරි වෙච්ච එක නේද දුක. මොකද ඊට කලින් අපි
දන්නවා කාලිංග නම් මගේ හොඳ යාළුවෝ.
ඔව් ඒ කාලිංග අරගෙන මගේ එක. හැබැයි යාට ගොඩක් මගේ මේල් එහෙම යනවා. යා මට ඉතින් වෝට් කරන්න මේල් එක ඇල්ලලා දිනවා.
ඊළඟට අහලා තින්නේ නයන කියලා කෙනෙක් අහලා දිනවා.
නයනද නයනද?
මොකද අපි මේ කන්ටැක්ට් ෆෝම් එකේ නෑ නේද
මම එක තමයි මේ කිව්වේ එහෙම එකකුත් දාමු කියලා.
මේ එයා අහලා තිනවා එයා Google AdSense පාවිච්චි කරනවා කියලා සයිට් එකකට. ඒකෙන් වැඩියෙන් සල්ලි හොයාගන්න කොහොමද මේ මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියලා.
ටිකක් කතා කරන්න අමුතු අමාරු මාතෘකාවක් නේද? Google AdSense දාලා වැඩියෙන් සල්ලි හොයාගන්නේ කොහොමද කියලා. කරන්න එපා දේවල් ටික අපි කියමුද?
ඔව් එපා දේවල් ටික කියමුනේ. කරන්න ඕන දේවල් ටික මම හිතන්නේ AdSense වල මේ සයිට් එකේ තියෙන එක ෆෝරම් වල තියෙනවා.
මම ක්ලික් කරන්න එපා.
හැබැයි මම හිතන්නේ හොඳම වැඩේ තමන්ගේ වෙබ්සයිට් එකේ තියෙන කන්ටෙන්ට් කියවන්න අනිත් අයට කියවන්න කැමති කන්ටෙන්ට් දාන එක තමයි දැන් හොඳම වැඩේ. ඒ කියන්නේ රිච් කන්ටෙන්ට් කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන්
ඔව් ඒ කියන්නේ වෙන කෙනෙකුට ප්‍රයෝජනක් තියෙන
දේ. ප්‍රයෝජනක් තියෙන දේ.
ඔව් දැන් ගොඩක් වෙලාවට AdSense account එකේ තමන්ගේ වෙබ් අඩවිය වෙන යාළුවන්ට දෙන්න එපා ඇඩ් එකක් ක්ලික් කරන්න නිකන් ඉන්න ගමන් කියලා.
ඔව් විනාඩියට 10-15ක් ගන්න ක්ලික් කරන්න කියලා එහෙම කරනවා
තමයි. එහෙම කරන්න එපා. ඊට පස්සේ තමන් ක්ලික් දාන්න යන්න එපා.
account එක නැති වෙන එක තමයි වෙන්නේ.
ඔයාට සතියක් දැන් මාසයක් තියෙයි. ඒ වුණාට ඒගොල්ලෝ algorithm ගොඩක් ඌ පාවිච්චි කරන ඉතින් ඒගොල්ලන්ට තේරෙනවා මේක ඇත්තටම මොකද
ඕගොල්ලෝ staff එකක් ඉන්නවා.
ගොඩක් cookies පාවිච්චි කරනවා. එතකොට මේ cookies වලින් බලන හැම ad එකක් ගන්න කොහොමද clicks එන්නේ? එතකොට මේ machine එකේ මේ site එකේ කී පාරක් click කරලා තියෙනවද ඔයගේ ලොකු ලොකු
අපි නොහිතන විදිහට ඒගොල්ලෝ බලනවා.
මොකද Google එකේ අදහස අපි මේ ad click කරලා සල්ලි හොයන එක නෙමෙයි ඒගොල්ලන්ගේ advertising කරන එකනේ.
ඔව් ඇත්තටම ඒ කියන්නේ.
ඒක නිසා ඒවා වළක්වන්න
ඒගොල්ලෝ ගොඩක් ඒ කියන්නේ ඇත්තටම ඒගොල්ලෝ හදන්නේ ඒගොල්ලන් එක්ක advertise කරන කෙනාව ආරක්ෂා කරන්න.
ඔව්.
ඒ කියන්නේ ඇඩ්වර්ටයිස් කරන්න පුද්ගලයා
මේ සමහර වෙලාවට මේ Google AdSense කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ අපි ඒක ගැන.
ඔව් Google AdSense කියලා කියන්නේ මම මොන හරි බඩුවක් විකුණන්න ඕන කෙනෙක් නම් Google AdWords කියලා ඒගොල්ලන්ගේ තියෙන වෙනම account එකක්. ඒකට මට ගිහිල්ලා මගේ product එක ගැන විස්තරයක් දාලා ad එකක් දාන්න කියලා ඒගොල්ලන්ට අපි මුදල් ගෙවනා click එකකට.
ඔව්.
එහෙනම් අපේ ad එකක් click වෙලා hit එකක් આવොත් Google ලට අපි මෙච්චර ප්‍රමාණයක් මුදල් ගෙවනවා කියලා.
ඉතින් මේක සිලෙක්ට් කරන්න පුළුවන් මෙච්චර ගාණක් ගෙවන්න කියලා.
මේක මෙච්චර ගාණක් ගෙවන්න කියලා මේ සිලෙක්ට් කරන්න පුළුවන්. මේ ළඟදී බුද්ධිස අලුත් වැඩක් කියලා හිතෙනවා මට මේ දැන් මේ ඇඩ්ඩෝස් ගැන කතා කරා. දැන් අපිට මේ MySQL කියන වචන එහෙම පාවිච්චි කරන්න බෑ Google එකේ ඇඩ් එකක් දානකොට.
ඇයි?
ඒවා ට්‍රේඩ්මාක් කොපිරයිට් කියලා ඒගොල්ලෝ අයින් කරන්න කියලා.
ආ. එහෙම එකක් තියෙනවද?
ඔව් එහෙම එකක් තියෙනවා. මොකද මේ මගේ කුඩා පරණ ඇඩ්ස් එකක් දාලා තිබෙත මේ ඇඩ්ස් දැන් ඇක්ටිව්ස් නැහැ. මේ MySQL කියන වචනේ ඒගොල්ලෝ ගලවන්න කියලා වල තිබ්බා.
හා.
ඉතින් ඒක නිසා මේ ඒ කියන්නේ දැන් legal ප්‍රශ්න ඇස්වලට එනවා.
ඒ වගේ මුකුත් දාන්න බෑ Java.
ඔව් ඒගොල්ලෝ ගොඩක් trademark policies වලින් තියලා තිබ්බා trademark වචන අපිට පාවිච්චි කරන්න.
මොකද Google ලට තරම් නඩුව වැටෙන්නේ නැතුව තියෙන කාටවත් නේ.
ඔව් ඉතින් අර සල්ලි කියන ගහටමනේ කොටනවා කියලා කියන්නේ. ඉතින් මිනිස්සු
Microsoft Google වැඩිම නඩුව දාන්නේ.
ඔව් ඉතින් අර කතාව අපි ඉවර කරෙන්නේ නැහනේ. ඉතින් AdWords මන් දැම්මට පස්සේ ඊට පස්සේ ඕගොල්ලෝ අර AdSense පාවිච්චි කරන කට්ටිය කරන්නේ අර Google ලගෙන් ඇඩ් තමන්ගේ අඩවිය දානවා කියලා කියනවා.
ඔව්. ඒක කාලින්ගගේ
මගේ ඇඩ් එක හර්ෂ ඇඩ්සෙන්ස් දාලා තියෙනවා නේද හර්ෂගේ සයිට් එකේ සමහරලාට යන්න පුළුවන්.
ඒගොල්ලන්ගේ අර අනිත් එක තමයි Google එක වෙනස් කරපු තැන ඇඩ්සෙන්ස් එකෙන් මේ ඒ සයිට් එකේ තියෙන කන්ටෙන්ට් වල අදාළ
ඇඩ්වර්ටයිස්මන්ට්
ඔටෝමැටිකලි වෙනවා.
ඒගොල්ලන්ගේ ඇඩ්සෙන්ස් දාන කොටත් ක්‍රම තියෙන ඇඩ්සෙන්ස් ෆෝ සර්ච් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඇඩ්සෙන්ස් ෆෝ අර ඒ කියන්නේ කන්ටෙන්ට් රිලෙවන්ට් ඒවා. ඒ කියන්නේ වෙබ්සයිට් එකේ තියෙන කන්ටෙන්ට් අනුව තමයි ඒගොල්ලෝ ඇඩ්ස් දාන්නේ.
මට මතකයි එක පාරක් තිබ්බා ලෝකෙම ඇඩ්වර්ටයිස්මන්ට් වෙනස් කරපු දේ තමයි Google ලගේ ගොඩක් මේ ඒගොල්ලන්ට සල්ලි හම්බුනේ තෝකෙන්
කියලා තමයි. ඒගොල්ලන්ට රෙලෙවන්ට් ඒ කියන්නේ ඒ කන්ටෙන්ට් දැන් අපි උදාහරණයක් ගත්තා අපි සර්ච් කරනවා අපි හිතමු කාර් ගැන. අපි කාර් තියෙන වෙබ් අඩවයකට ගියාම අපි තමයි BMW ගැන ගොඩක් ලියලා තියෙනවා නะ. මම ඇඩ් එක ක්‍රියේට් කරනවා නම් දැන් මම BMW විකුණන කෙනෙක් නක් මම කියන BMW වචන තිබ්බොත් පෙන්වන්න. මේ රටට පෙන්වන්න. ඒ වගේ මට කියන්න පුළුවන්. මේ රටේ කට්ටියට පෙන්වන්න. ඕනනම් පෙන්වන්න ඕනේ නැති අඩවි වුණත් මට කියන්න පුළුවන්.
මේ වලට පෙන්වන්න එපා කියලා.
ඔව්. ඒ වගේම දැන් ඔයා හර්ෂට කියන්න පුළුවන් මේ අඩවියට අදාළ ඇඩ් මගේ එකේ පෙන්වන්න එපත් කියලා. අපි දැන් උදාහරණයක් වශයෙන් හර්ෂ පිංගම් බාණ්ඩ විකුණන කෙනෙක්. හර්ෂගේ ඉන්නවා කම්පිටිටර් කෙනෙක් තවත් පිංගම් බාණ්ඩ විකුණන. එයාගේ ඇඩ් මගේ එකේ පෙන්වන්න එපා කියලා. ඒ වගේ කියන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් ඕ වගේ තමයි වෙන්නේ. අපි මුදලක් ගේනවා දැන් ඇඩ්වර්ටයිස් කරන්න කෙනා හිටියට මම මුදලක් ගේනවා Google එකට. එතකොට Google එක විසින් ඔයාට මුදලක් ගේනවා ඒන ක්ලික් එකකට. එතකොට මේ දෙකෙන් මගේ මුදල් ඔයාට යනවා. ඒගොල්ලෝ පොඩි ප්‍රතිශතයක් තියාගන්නවා මේක වෙන්නේ.
ඒකෙන් තමයි Google මෙච්චර දිනුවලා
තියෙන්නේ. ඔව් ඉතින් මම ඊට පස්සේ Google ට කම්ප්ලේන් එකක් කරනවා මේ මගේ ක්ලික් තියාට මේවෙන් මට සේල්ස් එන්නේ නැහැ. ඒ මොකද හර්ෂ යාළුවන්ට කියලා මේකට ක්ලික්
කරගන්න.
එහෙලා ඊට පස්සේ වෙන්නේ ඕවා පොඩ්ඩක්.
ඒකට කියන්නේ paper click
paper click
දැන් අරුතෙන් එන දෙන paper click නෙමෙයි paper action කියලා. ඒ කියන්නේ
register වුණත්
ඉතරලා මොන හරි බඩුවක් ගන්න හරි එහෙම action එකක්
තියෙනවා. ඒ වගේ අනික මේ ওই keyword අනෝ ගෙවන මුදලුත් වෙනස්. දැන් උදාහරණයක් ගත්තොත් එන popular keyword එක iPhone එකේ keyword එකක් ගත්තොත් එහෙම ඔකට ලොකු ගාණක් මං ගෙවන්න ඕන Google ලාට මේක ad එක වෙන්න. ඒගොල්ලෝ තව ඒකේ පෙන්නනවා රුපියල් 5ක් ගෙවුවොත් මේ ඇඩ් එක අපිට පෙන්වන්න පුළුවන් තුන් පාර එක පාරයි. සමහරවල් පෙන්වන්නත් නැහැ කියලා කියනවා ක්ලික් එකකට. සමහර ක්ලික් තියන ඩොලර්
ඩිමාන්ඩ් එක වැඩි ඇදිනේ ඒක.
සමහර ක්ලික් තියන ක්ලික් එකට අපි ඩොලර් 25ක් විතර ගෙවන්න ඕනේ සාමාන්‍ය උඩට එන්න නම්. ඉතින් ඔය වගේ තමයි ඇඩ්සෙන්ස් වල ක්‍රියාකාරීත්වය.
ඒ වගේම කාලින් මේ මම දැකලා තියෙන ඒ කියන්නේ ඇඩ්සෙන්ස් වලින් ගොඩක් හොඳට දුවන සයිට් තියෙනවා. ඒවැදී මේ ඒගොල්ලෝ කරලා තියෙන්නේ මේ අපි හිතමු අපි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරනවා කියලා. ඒක පේජ් 3කින් විතර තමයි කරගන්න
තියෙන්නේ.
يعني පළවෙනි සැරේ ක්ලික් කරලා තව එකකට යනවා. ඒකේ කියනවා මේ ලින්ක් එක ක්ලික් කරන්න කියලා. ඒක වටේටම ඇඩ් ටිකක් දාලා තිනවා.
ඔව් වැරදිලා ක්ලික්
කරනවා. ඕක මේ ෆ්‍රී ඩවුන්ලෝඩ් දෙන හැම සයිට් එකකම තියෙන ලෙඩක්
තමයි. ඒක කළාට මම
ඒකම ඒ කියන්නේ යූසර් ගේ පැත්තෙන් බැලුවම කරදරයක්. ඒ වුණාට ඇඩ් ඒ කියන්නේ ඒගොල්ලෝ රෙවෙනිව එක පැත්තෙන් බැලුවට
පස්සේ හැබැයි දැන් හොයාගෙන ඉන්නේ ඔය බලෙන් පෙන්වන්න හදන ඇඩ් ඔක්කොම ක්ලෝස් වෙනවා
කියලා. ඔව් ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. අනික මේ ලොගින් දින ඒවා ඇතුලෙන් ඇඩ් පෙන්වන්නත් බැ කියලා ඒගොල්ලෝ කියලා දෙනවා සමහර අවස්ථාවලදී.
ඔව්.
ඒ කියන්නේ ලොගින් එකක් ඇතුලේදී ඇඩ් පෙන්වන්න බෑ කියලා. හැබැයි ඉතින් ඒගොල්ලෝ කොහොම කරත් මොනවා හරි කළා හොර ගන්න කට්ටියගේ මේ account එක අයින් කරනවා.
ඔව්.
ඒක නිසා
මේ අර පොඩි සල්ලි හොයන්න කියලා තමන් ක්ලික් කරන්නවත් එහෙම කාටවත් දීලා
ගන්න. ඔව් අමාරු. අනික ඉතින් කොච්චර සයිට් එකට හිට්ස් ආවත් දැන්නේ එනගෙන අර ඇඩ් එක ක්ලික් කරන්න නැත්තම්.
ඔව්.
ඉතින් ඒක නිසා මේ ඇඩ් දාන තැන ඉතාමත් වැදගත්. කොයිගේ තැනක
ඉන්නද දන්නවද ඉතින් ඒ සම්බන්ධයෙන් UI සම්බන්ධයෙන්
UI
වැඩිම මිනිහට පේන
තැන මිනිහට ටග් ගාලා පේන තැන අපි දැන් බටන් එකක් තියෙනවා දැන් සමහරලාට බටන් එක දෙපැත්තම තියෙන ඉතින් පොඩ්ඩක් එහෙම මෙහෙම ගියොත් දැන් ඇඩ්
බටන් හැබැයි කොච්චර
සමහරලාට එහෙම යූසර්ව රවට්ටලා ඇඩ් ක්ලික් කරගන්න කට්ටියක් තියෙනවා
ඉතින් ඔව් එහෙමත් පුළුවන් ඉතින් උදාහරණයක් ගත්තොත් දැන් සමහරලාට උඩ තියෙන ටූල් බාර් එකේ ලිස්ට් එකක් ලින්ක් ලිස්ට් එකක් එක්කම Google ඇඩ් වල අර ලින්ක් දාන ඉතින් ලිස්ට් එකක් දානවා සමහරලාට ඒ ලින්ක් එක හිතෙනවා මේක රිලෙවන්ට් එකක් කියලා ඒ ක්ලික් කරාද දන්නේ වෙන අඩවි
කියන්නේ. ඔව් දැන් Gmail එකේ ඇඩ්වර්ටයිස්මන්ට් ටිකක් යනවා මේ දකුණු පැත්තේ කියලා හරි නේ.
දකුණු පැත්තේ.
ගක්ම ඒ කියන්නේ ඒ ටීම් එකට
අදාළ. ඒක නතර අපේ මේල් එකට අදාළ කන්ටෙන්ට් එකට
අදාළ. ඒක තමයි මේ අපිට ඇඩ් එකක් දාගන්න ඕනේ අපිට ටීම් එක පුළුවන් වෙනස් කරන්න.
ඔව් දාන්න පුළුවන්. මම හිතන්නේ ඒක සෑහෙන පිළිතුරක් වෙන්නේ නැද්ද?
වැඩි පුරත් එක්ක පිළිතුරක්.
ඒ වගේම මේ අපි ලින්ක් එකක් දෙමු නේද? Google ලම මේකට පබ්ලිෂ් කරලා දින මොනවද කරන්න ඕනේ කියලා.
ඔව් ඒක තමයි.
Google AdSense ගැන හොඳ ඩිමෝ එකක් තිබ්බා ඒගොල්ලන්ගේ සයිට්
එකේ. ඒක අපි දෙමු නේද?
ඊළඟට චරිත් අහලා තියෙන අපේ ප්‍රශ්නයක් මොබයිල් ෆෝන්ස් ගැන අහලා තින්නේ මේ BlackBerry ෆෝන් එකක් මිලදී ගැනීමේදී මොනවද හැලකිලිමත් වෙන්න ඕන? ඒ කියන්නේ වැඩියෙන් වාසිදායක BlackBerry එකක් ගන්න එකද Apple iPhone එකක් ගන්න එකද කියලා අහලා තිනවා.
ගොඩක් අය තියෙන ප්‍රශ්නයක්.
ඔව් ඉතින් මෙහෙමයි මට අහන්න තියෙන්නේ ඇයි BlackBerry එකක් ගන්න කියලා. එයාගේ අවශ්‍යතාවයක් ඇදෙනවා ඔය ෆෝන් එකක් ගන්නකොට. තමන්ට normal විදිහට call එකක් ගන්න නම් SMS එකක් ගහන්න නම් ඔය දෙකෙන් කොයි එකක් ගත්තත් අර බුද්ධිකගේ જાති ෆෝන් එකක් ගත්තත් නේ දිල්ල දිල්ලගේ જાති එකක් ගත්තා
ඒ වැඩේ කරගන්න
වැඩේ කරගන්න
දැන් වැඩේ තියෙන්නේ ද BlackBerry වගේ ඒවා සාමාන්‍ය බිස්නස් ක්ලාස් ෆෝන්ස් නේ ඒක නිසා මේවට දෙන සර්විස් වලත් ගන්න සෑහෙන වැඩි ඒ කියන්නේ මාසයකට සෑහෙන ගාණක් ගන්නවද
නිකම්ම ෆෝන් එකක් නෙමෙයි වෙනම සර්විස් එකක් තියෙනවා
ඒකට BlackBerry සර්විස් එකක්
ගන්නවා සර්විස් වලට සෑහෙන ගාණක් ගෙවන්න ඕනේ මේ
ඩයලොග් විතරයි නේද දැනට BlackBerry
කරන්නේ නෑ නෑ ඩයලොග් දෙනවා Airtel දෙනවා
Mobitel
නෑ Celltel දෙනවා ඉතින් ඒක නිසා BlackBerry සර්විස් එකටම ඉදන් රු මාසෙ 2800ක් විතර ගෙවන්න
ඕනේ 2000කට
ගෙට්ටු ගන්න
ඇතුළ මොන බ්ලැක්බෙරි කියලා කියන්න ඇත්තනම මහලොකු විචාවක් නෑ. බ්ලැක්බෙරිල දෙන ඊමේල් එක ආවා, එලාට ඊමේල් එක ආවා කියලා පෙන්නනවා. ඔයිට වඩා ඇති දෙයක් බ්ලැක්බෙරි වල
නෑ. සාමාන්‍යයෙන් වෙන්නේ දැන් ඊමේල් එකක් ආවද නැද්ද කියලා බලන්න අපි සර්වර් එකට ගිහලා බලන්න
එපේ. ඔව් දැන්
මේ ඊමේල් එකක් ආවත් අපිට
ඕ ඉතින් ඒකත් මෙහෙමයි. දැන් මේල් එකක් මට තියෙන එක ගැටලුවක් තමයි මේල් එකක් ආපු තප්පරේටම තමන්ට මේල් එක දැනගන්න ඕනේද කියලා. දැන් මම සෙන්ඩ් කරපු ගමන්
මේක SMS එකට සමානයි නේක වෙන්නේ.
ඔව්. ඉතින් ඕකත් දැන් උදාහරණයක් ගත්තා. දැන් මගේ මොබයිල් එකේ BlackBerry ත් නැහැ, පුෂුත් නැහැ, push mail කියන solution එකක් නැහැ. මට මම දාලා තියෙන්නේ IMAP always on කියන එක තමයි දාලා තියෙන්නේ. මම GPRS normally පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් තප්පර 40 50ක් ඒ කියන්නේ විනාඩියකට අඩු කාලයකදී අලුත් මේල් එකක් ආවම මම notify කරනවා මේල් එකක් ආවා කියලා. දැන් යන cost එක කියලා බැලුවත් හර්ෂ මට සාමාන්‍යයෙන් මාසෙට GPRS bill ඒ කියන්නේ මම නිකන් browse උත් කරලා phone එකෙන් රුපියල් 500ක් 600ක් වගේ තමයි එන්නේ. නමුත් BlackBerry device එකක් ගත්තොත් එහෙනම් BlackBerry rental එක විතරක් රුපියල් 2000කට වැඩි.
ඒක ඇත්තටම ඉතින් එහෙම බැලුවොත් ඇත්තටම වැඩක් නැහැනේ.
ඇත්තටම මගේ නම් පෞද්ගලික අදහස නම් BlackBerry කියන සර්විස් එක ඉන්ඩිවිජුවල් යූසර්ස් ලට වැඩන්නේ
නැහැ. ඔව් යන්නේ ඒ කියන්නේ එතන පොයින්ට් එකක් තියෙනවා ගලින්. ඒ කියන්නේ දැන් මෙයා සාමාන්‍ය ඒ කියන්නේ පරිශීලකෙක් විදිහට අහලා තින්න නිකන් ෆෝන් එකක් අරගෙන ඒ විදිහට බැලුවොත් එහෙම ඉතින් BlackBerry වලින් ලැබෙන විශේෂ වාසියක් කියලා කියන්න අමාරුයි. ඒත් දැන් ඔක කම්පැනික් විදිහට ඒ කියන්නේ කෝපරේට් සොලූෂන් එකකට යනවා නම් හැබැයි BlackBerry වල තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ඒකේ එන්ටර්ප්‍රයිස් සර්විස් එක තියෙනවා. ඒ
කියන්නේ මෙහෙමයි BlackBerry එන්ටර්ප්‍රයිස් එකක් කියලා කියන්නේ කම්පැනි එකේ ඩයලොග් එකෙන් BlackBerry 10ක් ගන්න එක නෙමෙයි. BlackBerry සර්වර් එකක් තමන්ගේ ඔෆිස් එක ඇතුලේ දුවනවා නම් BlackBerry එන්ටර්ප්‍රයිස් සොලූෂන් එකක් දුවනවා නම් ඔගොල්ලෝ Exchange සර්වර් එකක් වගේ තියෙනවා නම් Exchange සර්වර් එකත් එක්ක කනෙක් කරලා මේ කන්ටැක්ට් සින්ක්‍රොනයිස් කරන්න, Outlook එක සින්ක්‍රොනයිස් වෙන්න.
ඔව්. ඒකම ඒ කියන්නේ අපි ලියන ඇප්ලිකේෂන් උනත් ඒ සර්වර් එක කනෙක් කරලා හරියට ඒ කියන්නේ ෆෝන් එක කියන්නේ ලැප්ටොප් එකක් වගේ. ඒකට කියන්නේ නිකන් මැෂින් 10ක් ඩිප්ලොයි කරා වගේ තමයි කොහේ රියුසර්ස් ළඟ
ගියේ. ඒ කියන්නේ දැන් මෙහෙම මම උදාහරණයක් ගත්තොත් මම BlackBerry මට මේල් එකක් එනවා. ඒ මේල් එක අහම මම ඒ මේල් එකට රිප්ලයි එකක් දානවා. ඊට පස්සේ මම ඔෆිස් එකේ ගිහලා මගේ කම්පියුටර් එක ඔන් කරා මගේ Outlook එකට රිප්ලයි කරා මේල් එක send items වල තියෙනවා.
ඔව්.
ඉතින්
ඒක සින්ක්‍රොනයිස් වෙලා.
ඒක සින්ක්‍රොනයිසේෂන් මේක එන්නේ BlackBerry Enterprise server එකක් Tamanට දිනවනා. ඒ විතරයි. දැන් ඩයලොග් එකේ උදාහරණයක් ගත්තොත් මේ ෆැසිලිටි එක Tamanට ලැබෙන්නේ තමන්ගේ යවපු මේල් එක තමන්ට නෑ. තමන්ට එන මේල් එක තමන්ට ෆෝවර්ඩ් වෙලා BlackBerry account එකට ගිහිල්ලා තමයි එන්නේ. හැබැයි මේ මම නම් ගොඩාක් ගැටලු දැකලා තියෙනවා මේ BlackBerry services වලදී. ගොඩක් වෙලාට මේල් bounce වෙනවා, මේල් හරියට deliver වෙන්නේ නැහැ, යන්නේ. ඉතින් ලොකු ගැටලු තියෙනවා. අනික මේ BlackBerry service එකෙන් ඇත්තටම කරන්නේ මේක real time mail එකක් නෙමෙයි එන්නේ. මෙයත් කරන්නේ ඔයාගේ SMT මේ POP3 හරි IMAP හරි සර්වර් එකට කනෙක්ටිවි BlackBerry
dialog
service එකෙන් චෙක් කරලා මේල් එක අරන් එවන එක තමයි කරන්නේ. මේ
කියන්නේ ඔර වැඩක් කරන්නේ.
ඔර වැඩක් කරන්නේ. ඉතින් ඕක වාට ෆෝන් එකෙන් දැන් උදාහරණයක් ගත්තොත් දැනට තියෙන 180 90ක් අලුත් මාදිලේ ෆෝන් වල මේ IMAP always on කියන එකයි POP3 කියන එකයි support කරනවා. උදාහරණයකට Gmail එකක් වුණත් ඔයාලට ෆෝන් එකට සෙටප් කරගන්න
ඕන. විනාඩි 2 3ක් ඇතුළත අනිවාර්යයෙන් මේල් එක එනවා.
ඔයාලට කියන්න පුළුවන් විනාඩි 5ක් පමණ. මොකද දැන් GPRS වල ඒගොල්ලෝ කනෙක්ෂන් ඉනිෂියල් කනෙක්ෂන් චාර්ජ් එක කවුරුත් ගන්නෙ
නැහැ.
ඒ කියන්නේ GPRS ඩිස්කනෙක්ට් වුණා, ඉතින් රුපියල් 2000ක් ගත්තා, ඩිස්කනෙක්ට් වුණා, කනෙක්ට් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කියන්න පුළුවන් විනාඩි 5ක් පාට මේල් බලලා ආවොත් notify කරන්න කියලා. අනික ඕනේ නැති මේල් download කරන්න එයාට කියන්න පුළුවන් header එක විතරක් download කරලා කාගෙන්ද කියලා කියන්න. අවශ්‍ය කෙනෙක් නම් මේල් එක download කරලා බලන්න පුළුවන්. iPhone එක ගැන කතා කරොත් එහෙම iPhone පෞද්ගලික නම් මම කියන්නේ ඇයි ගන්න කියලා.
නැවසේ නෑ.
නෑ ඒ කියන්නේ ඉතින් මේ බුද්ධික 3 වල ආවම නම් ඉතින් පොඩ්ඩක් ආව නේද කට් ඇන් ටෙස්ට් එකක්
කතා.
ඔව් එතරම් මේ මට නම්
ඒකේ
ෆෝන් එකක් විදිහට පාවිච්චි කරන්න නෙමෙයි කියන්නේ ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් ඩිවයිස් එකක් විදිහට නම් මාර හොඳයි. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් ලියලා ගොඩක් දේවල් කරගන්න
පුළුවන්. ප්‍රශ්නේ හැටියට මෙයා කම්පෙයා කරන්නේ iPhone එකයි BlackBerry එකයි.
ඔව් දැන් උදාහරණයක් ගත්තොත්
අපි සම්පූර්ණ දෙක වෙනස්.
හරි අපි ගමු හර්ෂ දැන් මේ BlackBerry service එකේ දෙන solution එක තමන්ට නිකන් ගන්න බැරිද කියලා.
ඔව්.
පුළුවන්.
පුළුවන්.
මොකද දන්නා දැන් මම භාවිතා කරනවා synchronization solution එකක් sync මට මතක නැහැ site එක නම. මම site එක නම කියන්න. මගේ ෆෝන් එකේ contacts. එතකොට මගේ to do list එක. එතකොට මගේ
calendar
එක. ඔක්කොම synchronize වෙනවා මේ
free
service එකත් එක්ක.
Free
එකක්. ඊට පස්සේ මේක තවත් මම synchronize කරනවා මගේ laptop එකත් එක්ක. එතකොට මගේ laptop එක outlook කරලා තියෙන contact list එකයි මගේ to do list එකයි. එතකොට මගේ තියෙන
calendars ඔක්කොම
අරකට එක. ඊට මම phone එකේ අපිටම event එකක් add කරා කියලා ఆఫీస్ హరి మన గిద్దరు గీల్లారి మన ఆఫీస్ కంప్యూటర్ హరి గిద్దరు కంప్యూటర్ ఆన్ కరబుగా అరి వెంటే క్రియేట్ లాదిన మీరు అలూత్ హెమో బాయిచింగ్ హర్ష మే గూగల్ ఇదొడు గూగల్ క్యాలెండర్ తీయన గూగల్ టు డూ లిస్ట్ తీయన ఇదొడు గూగల్ కంటాక్ట్స్ తీయన మేకప్ తరగొల్లు వచ్చే సింక్రనైజ్ కరను తోట వా గూగల్ క్యాలెండర్ కి వెంట హెదువత్ వాకి మే హెమతనం తీయన మేవాగే సర్వీసెస్ దాన్ గొడక్ తీయన
ඒකනේ ඔය ඕවා ඉස්සර උනේ දැන් ඔය වගේ සර්විසස් තිබෙන දිහින්දා ඔය ෆෝන් වල විතරයි ඕවා තිබ්බේ.
ඔව්
දැන් ඉතින්
ඒ දැන් ඇත්තටම මේ වගේ නොමිලේ මේ වගේ දේවල් හරි ලේසියෙන් කරගන්න පුළා. ඉතින් එයා හමු බැනේට උත්තරේ තමයි
දෙකම
නාස ෆෝන් එකක් ගන්න.
ඔව් ඒකම ගලින් මේ අපි තව මේ සැලකිලිමත් වෙන්න ඕන එකක් තියෙනවා මේ දැන් BlackBerry Apple iPhone කිව්වහම මේ සමාගම් වල මේ corporate image එකත් එක්ක මේ හැදිච්ච ඒ කියන්නේ මෙන්නම class එකක් තියෙනවානේ. ඒකට ඒ කියන්නේ දැන් ඒ જાති එකක් ගත්තාම තමන්ට තියෙන පොඩි ඒ කියන්නේ තෘප්තියක් තියෙනවා මම දැන් පාවිච්චි කරන iPhone එකක් ඒ වගේ කියලා මේ ඉතින් ඒක අපිට කියන ඒක පුද්ගලයෙන් පුද්ගලයට වෙනස්
වෙනවා.
දැන් අපිට කියන්න බලන මේකේ තියෙන මේ තාක්ෂණික පැත්ත හරි ඒකේ තියෙන ෆීචර්ස් ෆැසිලිටීස් අනුව තමයි කරන්න පුළුවන්.
මේ ඔය ෆෝන් එක ලස්සන BlackBerry කියලා කරකවල වෙන්නපුවම හරි ආසයි ගන්න.
ඔච්චර ඕනේ නැහැ. ඔච්චර කවුරුත් ඕනේ නැහැ. මමත් ගිහලා මේ LG ෆෝන් එක උස්සන් ආයේ මෙලෝ දෙයක් නැතු. කිසිම දෙයක් නැහැ. ෆෝන් එක ලස්සනයි කියලා දෙනවා. ආසාවක් ඇති වෙන ඔන් කරාම ලස්සන GUI එකක් තියෙනවා. ගත්ත දැන් ඉතින් කල්පනා කරන්න අයියෝ මොකද්ද මේ කරේ කියලා අර සින්ක්‍රොනයිසේෂන් කතා ටික කරන ඇප්ලිකේෂන් එකක් දාන්න බෑ. හරියට මේ ඕන කරන්න තැන ඕන දේවල් නැහැ. ඉතින් බෞද්ගලිකවම මම කියන්නේ පුළුවන් නම් Windows මොබයිල් දුවන ඩිවයිස් එකක් ගන්න කියලා
හැමෝම රෙකමන්ඩ් කරනවා.
ඇයි කියලා තේරෙයි ඒක පාටික දවසක් පාවිච්චි කරන්න මම එහෙම කියන්නේ. මොකද අපේ ඔෆිස් එකෙත් ගොඩක් කට්ටිය මාත්‍රික ඔකට රන් දුනා. ඕක වැඩක් නැහැ Nokia
ගන්න. කවුරු හරි පාවිච්චි කරද්දී HTC Touch.
ඔව් HTC මන් දෙකක් තුනක් හරිස
පාවිච්චි කරා. ඒක හොඳයිද? ඒ Windows මොබයිල් නේ රන් වෙන්නේ.
ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් HTC අය කරන්නේ Windows මොබයිල් තමයි කෝ එක. ඒගොල්ලෝ උඩින් අර ටච් ඉන්ටර්ෆේස් එකක් උඩින් දාලා දෙන එක يعني ටච් කරන්න යනවා. මේ ඉතින් මගේ නම් දැනට තියෙන
තරම
තමයි මේ Samsung Omnia එකක් ගන්න එක.
පොඩක් ගණන් වැඩිනේ.
ගහන නම් වැඩි තමයි. මේ වෙනකට මේ Windows මොබයිල් එකක් තියෙනවා නම් ඩයලොග් වල දැනට පුෂ් සර්විස් එක ඊමේල් වලට රුපියල් 500ක් මාසෙට ගෙවුවොත් ඒක ලඟින් ගන්න පුළුවන් ඉන්ස්ටන්ට් නොටිෆිකේෂන් එක.
හ්ම්.
ඒක BlackBerry එකක්ම වෙන්න ඕනෙත් නෑ. ඉතින් ඔයාලට පෞද්ගලිකව දැනගන්න අවශ්‍ය නම් මේක කරගන්නේ කොහොමද කියලා අපෙන් ආයෙ අහන්න අපි විස්තරාත්මකව දෙන්නන්නේ.
කොහොමද
يعني චරිතනේ?
උත්තර දුන්නත් දැන් BlackBerry එකද iPhone එකද කියලා ඇහුවොත් කොහොමද කියන්නේ?
තමන් ආසෙක් ගන්න.
ඔව් එතන අපිට කියන්න බෑ මේ කොයි එක ගන්නද කියලා. දැන් අපි කතා කරපු දේවල් වලින් මම හිතන්නේ චරිත මොනවා හරි ප්‍රයෝජනයක් වෙයි නේද මේවා කියන්නේ.
ඔව්
අපි අද්දකින් එක්ක අපි කිව්වේ මෙහෙමයි කියලා.
මෙහෙමයි
මම සමහරවල් මොනවාද සමහරවල් හරි ආසයි
ඉතින්. ඔව් මෙහෙම එක දෙයක් ගන්නකොට ක්‍රම දෙකක් තියෙන එකක් තමයි තමන්ට අවශ්‍ය මොකද්ද කියලා ලිස්ට් එකක් හදලා මට මේ දේවල් මේකේ තියෙන්න ඕනේ කියලා තමන් ලිස්ට් එකක් හදා. ඒකට ඒ ෆෝන් එක ගන්න ගියාම බලන මේ ෆීචර්ස් ටික ඒ ෆෝන් එකේ තියෙනවා. නැත්නම් එතෙන්ට ගිහිල්ලා අසයි කියලා දෙන්න මොන ෆෝන් එකද අරගන්න මම නම් කියන්නේ ඉතින් තමන් ආස දෙන්නේ ගන්න ඕනේ
ඇත්තටම. ඔව් නැත්නම් ඉතින් අපි කිව්වා කියලා ෆීචර්ස් වැඩි කියලා අරගෙන
එයා ගැවිච්ච කරන්නේ නැත්නම් ඇත්තනෝ තේරුමක් නැහැ නේද මොන දැන් ඇත්තනෝ දැන් උදාහරණයකට හර්ෂ කියනවා මට මේ ෆෝන් එක හොඳ දැන් බුද්ධික අපි ඉනා වුණාට බුද්ධික කියනවා මගේ වැඩ හරි මං කෝල් එක ගන්නවා මං SMS ගහනවා මට
ගොඩක් ඇහනවා මගෙන් සමහර අයියෝ මොකද පාවිච්චි කරන ෆෝන් එක හොඳ එකක් ගන්නවා කියලා. ඉතින් මට මං අවශ්‍ය කරන ෆීචර්ස් ටික තියෙනවා නะ.
ඔව් ඒක ඇති නේද
මම මගේ iPhone එක මේක තමයි.
ඔය එක තමන්ගේ ආසාව.
ඔය එකම කියන උල්ලා මේ චරිත අහන්නේ කියන්නේ එයා මොනවා හරි මොබයිල් මේ සොෆ්ට්වෙයාර් ලියන්න මොනවා හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒවත් එක්ක වැඩ කරනවනේ. ඉතින් ඒත් ඔය දෙකම හොඳයි ඇත්තටම නේ.
ඔය ගත්තත් ඉතින් අපිට Symbian ගත්තත් ඩෙවලොප්මන්ට් කරන්න බලමු.
කරන්න ඕන ගත්තත් ඩෙවලොප්මන්ට් කරන්න බලමු. මං හිතන්නේ මේ.
හැබැයි Apple iPhone ගත්තොත් බුද්ධික ඩෙවලොප්මන්ට් කරන්න ටිකක් කරදර වෙන්න
ඕනේ. ඔව් කරදරයි පොඩ්ඩක්. ඒ කියන්නේ වියදමත් වැඩි එහෙම වෙන
කොට ඩෙවලොපර් කෝනේ
ඕන ඩෙවලොපර් ප්‍රෝග්‍රෑම් එකේ මන් රෙජිස්ටර් වෙන්න පුළුවන් නම් තමයි හොඳයි එතකොට. මේ ඒත් ඉතින් iPhone එක හැබැයි ඒ කියන්නේ ඩෙවලොප් කරන්න ඩිවයිස් එකක් විදිහට නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඒකේ තියෙන ෆීචර්ස් එක මේ ඒ වගේම SDK එක ඒවා තියෙන සපෝට් එක ඒ එක්ස්පීරියන්ස් එක ගන්න බෑ ඇත්තටම වෙන එකකින්. මේ හැබැයි ෆෝන් එකක් විදිහට නම් ඉතින් ඒ කියද අපි කියපු කාරණා තමයි ඉතින් බලපාන්නේ ඒකට.
BlackBerry දැනට මේ ගොඩක් කලාට මේ දැන් කට්ටිය භාවිත අඩු වෙලා තියෙනවා බුද්ධික.
ඔව් මම දැන් පහුගිය දවස්වල BlackBerryත් ඔය iPhone interface එක පොඩ්ඩක් copy කරලා ලැබිලා තිබුණා ගන්න. ඒ
කියන්නේ මම දැක Vodafone කට්ටිය මේ
promote කරන button මම හිතන්නේ දෙකක් විතරක්
තියෙන
එකක්
interface එකක් හදලා.
ඒකයි icons එහෙම මම හිතන්නේ තිබුණේ මේ ඔක්කොම iPhone වල වගේ වනේ.
ඔව්.
දැන් iPhone එක open person ඔය හැම එකම touch කරන්න ගත්තේ.
ඔව් ඇත්තටම මේ Apple කට්ටියක Google ලෝ මේ ඇත්තටම හොඳ දෙයක් තමයි මේ innovative ideas එළියට දෙනවා නේ බුද්ධික.
ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ හරියටම මේ කැච් කරගන්න users ලට ඕන මොනවද කියලා. ඒගොල්ලෝ හිතන්නේ يعني developer ගේ level එකින්නේ මේගොල්ලෝ හිතන්නේ. user ගේ පැත්තෙන් හිතලා තමයි හැමදේම කරන්නේ.
හැබැයි ඊට පස්සේ ඉතින් අනික් කට්ටියක හොඳම ගැල් ටික copy කරගෙන ඒගොල්ලෝ ඒක හදලා මුදල් හොයනවා.
ඔව් හැමදේකුත් තියෙනවා.
හැමදේකුත් තියෙනවා නේ.
ඔව් ඊළඟට අපේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මේක ඇත්තටම Skype වලින් ආපු එකක් අපේ නදීෂාන් තමයි අහලා දෙන්නේ මේ එයා අහලා තියෙනවා Windows XP වල administrator password එක recover කරන්නේ කොහොමද කියලා මොකද කියන්නේ
recover කරන්න බෑ නේ
recover කරන්න බෑ ඒ කියන්නේ තියෙන්නේ මොකද්ද කියලා නම් තමන්ට තමන් දාලා තියෙන password එක මතක නැත්තා recover කරන්න විදියක් නැහැ මේක reset කරගන්න පුළුවන් අර පොඩි පොඩි tool තියෙනවා ඒ software දාලා load කරලා machine එකේ CD එකෙන් boot කරලා හැබැයි මේක කරාම ගොඩක් ගැටලු තියෙනවා නේ බුද්ධික word වැඩ කරන්න නැතුව යනවා
ඔව් මේ මත් එක සැරයක් කරා ඒකේ මේ ISO image එකක් ඇත්තටම දෙන්නේ ඒක CD එක write කරලා ඒකෙන් boot කරාම ඒක Linux kernel එකට තමයි boot වෙන්නේ ඒකෙන් reset කරන්න පුළුවන් හැබැයි reset කරාම මට ගැටලු වගේක් ආවා මට office package එක install කරන්න ඕන අපෝ. ඔව්
මෙතෙන්දි ඇත්තටම
ඒ වගේ මේ Visual Studio එකත් පොඩි පොඩි ගැටලු ටිකක් ආවා ඒක repair කරන්න ඕන දාලා.
ඉතින් මෙහෙමයි. දැන් Tamanට මේ මේක තියෙන data නම් ගන්න ඕන ඔය hard disk එක ගලලා වෙන වෙන machine එකකට ගාලා අවශ්‍ය data ටික copy කරගත්තා නම්
encrypt කරලා තියෙනවා ඒක කරන්න බෑ.
ඔව් ඒ කියන්නේ encrypt කියන්නේ Taman directory encrypt කරලා තියෙනවා නම් මේක ලොකු ගැටලුවක් වෙනවා මොකද ඔය password crack කරත් හරිය වැඩ කරන්නේ
නෑ.
මොකද එතකොට අර එයාට තියෙන ඒ වෙලාවට අර යූස් කරපු කී එකයි මේකයි වෙනස් වෙච්ච හින්දා ඩීක්‍රිප්ට් කරන්න බැරි
වෙනවා නේ.
ඔව් එතෙන්දි පොඩි ගැටලුවක් නම් එනවා. ඒ අරෙන්න නම් සාමාන්‍ය පාවිච්චි කරන කෙනෙක් මන්න හිතන්නේ නැහැ මේක එන්ක්‍රිප්ට් කරලා තියාගන්නේ කියලා.
ඔව්.
මේක නිසා එච්චර ගැටලුවක් වෙන්නේ දිහන් නැහැ. අපි ඒකට අවශ්‍ය ටූල් මොනවාද කියලා කියන්න පුළුවන්ද බුද්ධික?
ඒකට වාගන්න පුළුවන්.
ඔව් මේ Google search එකක් දැම්මම ගොඩක් වෙලාවට හොයාගන්න පුළුවන්.
වාගන්න පුළුවන් මේ.
ඒක අපි site එකේ දාන්න ready හොඳයි. ඒක හොයාගන්න
පුළුවන්. පොඩ්ඩක් recover නම් කරන්න බෑ. reset තමයි.
ඔව් ඒ කියන්නේ තියෙන password එක බලන්නේ කොහොමද කියලා නම් කොහොමත් කරන්න බෑ.
ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ නුවන් අහලා තිනවා අපි. එයා මේ YouTube වලට video clips වගේ අදාලා දිනවා. ඒකෙදී මේ එයා කියනවා ඒකේ hit count එක 200ක් 250ක් වගේ තමයි එන්නේ කියලා. ඒ ප්‍රශ්නේ ඇත්තටම මේ يعني අපිට පැහැදිලි කරගන්න ටිකක් තියෙන ඇත්තටම 200කට වඩා ඒක බලනවද? ඒ වගේම එයාමද මේ බලලා මේ චෙක් කරන්නේ කියලා නේ hit count එක වැඩි වෙනවද කියලා.
ඔව් තමන්ව බැලුව 100 වාරයක් බැලුවා කියලා නම් මේක
වැඩි වෙන්නේ නැහැ.
නුවන් අපිට මේ ඔයාගේ URL එකක් එවනම් අපිටත් ඔක පොඩ්ඩක් බලන්න දෙවරු නේ. ඊළඟ يعني අපිට මේල් එකකින් හරි දානවා නම් URL එක මේකයි කියලා මේ අපිට බලන්න දෙන්න
ඕනේ. වැඩ කරන්නේ ඒක.
ඔව්. ඒක පා ඒ කියන්නේ තමන් කීපාරක් ඒක user name එකෙන් log වෙලා නැති
එක. සමහරවිට ඒගොල්ලෝ cookie එකක් store කරන ඊට
පස්සේ. ඒක ඇත්තන unique visitors ලා බලන්නේ.
unique visitors ලා බලන්නේ. ඉතින් YouTube වල එහෙම ගැටලුවක් නැහැ. මම බලනවා නම් hit count එක වැඩ කරනවා. මමත් video දාලා තියෙනවා. බලන වෙලාවට
ඒගොල්ලන්ට ඒගොල්ලන්ට නම් වරදින්නේ තියන්නේ.
වරදින්නේ දිහක්. වරදින්නේ නැති වෙන්නත් බෑ. ඉතින් මේ වගේ දෙයක් නම්
වරදින්නේ. මේ වගේ දෙයක් වරදින්නේ
නැහැ. වරදින්නේ.
මේ ඊළඟට කාලින්ග තියෙන්නේ අපේ මේ ශ්‍රීශානු දැන් සති දෙකක් විතර නෝ මේක අහලා නේ.
ඔව්.
මේ ඉතින් අපි අමාරු විදාන එක තමයි කරන්නේ සරිසරිම.
අර දැන් අර සමහර අපිටම කියලා කෝඩ් ලියා ගන්නත් උත්සාහ කරනවානේ ප්‍රොජෙක්ට් ෆිටින් කරගන්නත් හදන කට්ටිය. මේ දැන් ටෙක් කතා නිසා ගොඩක් ගොඩ ගිහිල්ලා තියෙනවා මේ මොකද ටග්ගල් ප්‍රශ්න අපිට බාර දෙනවා දැන් අක්ෂත් එහෙමයි PM වැඩක් කියව ගන්න ටෙක් කතා වලට දානවා මේ රෂ්‍යෝ කත් කියලා. එතකොට ඉතින් අපේ කට්ටිය ඒකට උත්තර දෙනවා.
ආ එතන ත්‍රිෂානු අහලා තියුනේ මේ input text field එකක text validate කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ සිංහල unicode වලින් විතරක් මේක type කරලා තියනවාද කියලා validate කරන්නේ කොහොමද? ඒකට මේ client side script එකක් හරි PHP වගේ එකකින් server side script එකක් හරි ලියාගන්නේ කොහොමද? ඒකම මේ restrict කරන්නේ කොහොමද? input restrict කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ type කරන වෙලාවට මේ ඒ අදාළ අකුරු විතරක් ඇතුල් කරන්න දෙන්නේ කොහොමද කියලා. ඒකට අපි පොඩි ස්ක්‍රිප්ට් එකක් හැදුවා ඒක අපි දාමු සයිට් එකේ නේද?
ඔව් ඒක ඇත්තට අපි කරේ ක්ලයන්ට් සයිඩ් ස්ක්‍රිප්ටින්ග් එකක් නේද
පොඩි ස්ක්‍රිප්ට් එකක්. ඔව් මේ ඒක කියන්නේ අපි පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරේ.
ඔව්.
ඇත්තට මේක කරන්න පුළුවන් මේ ඒකේ
තියෙන අපි ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.
මේ අර යුනිකෝඩ් අර මේ කෝඩ් ලෙවල් මේ කියන්නේ.
ඔව් ඇත්තට යුනිකෝඩ් ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි
එන්ඩ් එකයි නේ.
ඔව් ඇත්තට අපි කරේ මේ අපේ සිංහල වලට දීපු රේන්ජ් එක තියෙනවනේ. ඒ රේන්ජ් එකේ
නේ මොකද
කියන්නේ? ඒක යුනිකෝඩ් වල හරිය ඔය රේන්ජ් එක මට මේ x එක නම් මතක නැහැ හරියට.
මේ කැරක්ටර් මැප් එකේ තියෙන ඒ කියන්නේ කැරක්ටර් ස්ටාර්ට් කැරක්ටර්ගේ ලොකේෂන් එක සහ එන්ඩ් කැරක්ටර්ගේ ලොකේෂන් එක.
ඔව් ඒකේ තියෙන අයන්නේ ඉඳලා අර කුණ්ඩලිය වෙනකන් මේ තියෙන රේන්ජ් එක. ඊට යටට ඇත්තටම තියෙනවා ඒවට තව මේ කැරක්ටර් ලොකේට් කළා නැහැ අපි. ඒ වුණාට අපි මේ ෆුල් රේන්ජ් එකම චෙක් කරනවා. කියන්නේ ඉන්පුට් කරලා තියෙන කැරක්ටර් එක ඒ රේන්ජ් එකේ අතර එකක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් යුනිකෝඩ් කියලා ඒක ගහලා තියෙන්නේ. මේකේ දෙවයි තව ගැටලුවක් එනවා මේ සීරෝ විත් ජොයිනර් කියලා එකක් පාවිච්චි කරනවානේ මේ යුනිකෝඩ් වල. ඒකෙදි කරන්න ඇත්තටම අකුරු කීපයක් එකතු කරනකොට ඒ කියන්නේ ඒකේ මේ විත් එක සීරෝ කියන්නේ ඒ අකුරු එකතු වුණාට පස්සේ එක අකුරක් විදිහට තමයි ඒක දිස් වෙන්නේ. අපි හිතමු කයන්න එහෙම ගහනකොට ඒකට කයන්න අල් කිරීම රයන්න සීරෝ විත් ජොයිනර් එක තමයි රයන්න කියන එකන්නේ. එතකොට තමයි මේ අපිට ඒක රයන්න විදිහට රෙන්ඩර් වෙලා
පේන්නේ.
හැබැයි සීරෝ විත් ජොයිනර් කියන එක තියෙන්නේ අපේ සිංහල රේන්ජ් එකේ නෙමෙයි ඒක මේ කොමන් කැරක්ටර් එකක් හින්දා ඒක වෙන රේන්ජ් එකක තියෙන්නේ එළියේ. මේ ඒ වගේම සීරෝ විත් නන් ජොයිනර් කියලා තව කැරක්ටර් එකක් තියෙනවා. ඒක ඇත්තටම දැනට මේ මම මේක දසුන්ගෙනුත් ඇහුවා. මේ මට එච්චර ෂුවර් නැති හින්දා දසුනුත් කිව්වේ මේ මේක දැනට සිංහල යුනිකෝඩ් වල භාවිතා වෙන්නේ නැහැ. ඒත් සමහර IME වල මේ ටයිප් කරගෙන යද්දී අර අපි දැන් කොම්බෝ මුලට ලියනවනේ. ඒ කියන්නේ ලියාගෙන යන විදිහට කොලේක ලියාගෙන යන විදිහට. ඒකට කොම්බෝ මුලට ගැහුවාම 0 with non joiner එකක් එක්ක තමයි කියලා මේ කොම්බෝ පෙන්වන්නේ.
ඔව්.
ඒකින්ද කොයිකටද අපි මේ ස්ක්‍රිප්ට් එකටත් ওই දෙකම දැම්ම 0 with joiner එකයි 0 with non joiner කැරක්ටර් දෙකත් ඇතුළුව තමයි යුනිකෝඩ් සිංහල යුනිකෝඩ් රේන්ජ් එක ටෙස්ට් කරන්නේ. ඒකෙදි මේ ඒ කියන්නේ අපේ ඩෙමෝ එකේදී එක ෆීල්ඩ් එකක් තියෙනවා. ඒකෙදි යුනිකෝඩ් වලින් විතරයි ටයිප් කරොත් පෙන්නනවා මේ ඔයා ටයිප් කරේ යුනිකෝඩ් වලින් විතරයි කියලා. වෙන ඒවා ගහුවොත් ඒත් පෙන්නනවා. ඊළඟ එකේදී අපි කරේ මේ දැන් අපි හිතමු ස්පේස් එක කියලා. ස්පේස් එකට සාමාන්‍යයෙන් ASCII වල 32 කියන අංකය දීලා තින්නේ. මේ ඒකෙදී දැන් යුනිකෝඩ් රේන්ජ් එක විතරක් ටෙස්ට් කරොත් එහෙම අපිට ස්පේස් එකක් ගන්න බැරුව යනවා. ඒකම නැවතීමේ තිත ඒ වගේ මේ ඔය සංකේත එහෙම අපිට පාවිච්චි කරන්න බැරි වෙනවා, ඉලක්කම් පාවිච්චි කරන්න බැරි වෙනවා. ඒකින්ද අපි තව ස්ක්‍රිප්ට් එකක් ලිව්වා මේ
ඒක චෙක් කරන්න.
ඔව් යුනිකෝඩ් රේන්ජ් එකත් එක්ක ඒ වගේ අපි පාවිච්චි කරන සංකේත ටෙස්ට් කරන්න. ඒක ඇත්තටම අපි සයිට් එකේ දානවා මේ ඕනි කෙනෙකුට. ඉතින් ඒක අරගෙන පාවිච්චි කරලා වැඩි දියුණු කරගන්නත් පුළුවන්. සර්වර් සයිට් එකේදීත් ඔය විදිහටම වැලිඩේට් කරන්න පුළුවන්. මේ තව දෙයක් කියන්න ඕනේ. දැන් මේක තව සංවර්ධනය කරන කට්ටිය ඉන්නවනම් මේ රෙගියුලර් එක්ස්ප්‍රෙෂන්ස් තියෙනවනේ මේ JavaScript වල පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදී මේ රෙගියුලර් එක්ස්ප්‍රෙෂන් එක සිංහල වැඩ කරයිද කියලා කාට හරි පොඩ්ඩක් ටෙස්ට් කරලා කියන්න පුළුවන් නම් මෙච්චර මේ ස්ක්‍රිප්ට් ලියන්න ඕනේ නැහැ. එක ලයින් එකකින් ඔක් කරන්න පුළුවන්. එහෙම වුණොත් එක රෙගියුලර් එක්ස්ප්‍රෙෂන් එකක් ලියලා මම ඇත්තටම ඒක පොඩ්ඩක් ට්‍රයි කරා. මේ වෙලාවක් තිබුණේ නැහැ මේ ඒක ගොඩක් එහාට යන්න. පළවෙනි පාරම වැඩ කරේ නැහැ කියනද මම මේ සොලියුෂන් එකට ගියේ. මේ ඒකත් අපිට කවුරු හරි ටෙස්ට් කරලා කියනවනම් හොඳයි නේ කලින් දාන්න බුලම් මේකනේ ඊළඟ වැඩසටහනේ.
ඔව් ඒකත් ප්‍රශ්නයක් ඉදලා අපිටම හිතන්නේ මේක කරන්නේ කොහොමද කියලා. අපිම ලියමුද යමු බුද්ධි.
ඔව් අපි වෙලාවක් තියෙනකොට ට්‍රයි කරලා බලමු පොඩ්ඩක් නේ.
ඉන්නට ටයිම් එකක් තියෙද ඔයගේ දෙයක් ට්‍රයි කරලා බලන්න.
ට්‍රයි කරලා බලන්න.
ඔව් දැන් මම හිතන් සීහාන්ට මේක උත්තරයක් වෙයි නේද? එයාගේ
උත්තරයක් නේ අපියාගේ වැඩේ කරලා දීලා තියෙනවා. කොපි කරලා බේස් එකක් දාගන්න ඉඳලා
ඉන්නේ. එයාගේ වැඩේ කරලා දුන්නා. ඕනේ දැන් ඔෆිස් ගිහලා වැඩ කරන්න පුළුවන්.
ඔය කියන්නේ ඇත්තටම මේ හොඳයි නේ අපිට ඔයගේ කට්ටියගේ වැඩ ටිකක් කරලා එතකොට මේ බුද්ධිකර වැඩ තිබ්බේ නැහැ කියන එක මේ ඇත්ත නේ. වැඩ තිබිලා නැහැ මේක කර කර ඉඳලා තියෙන දවසෝ.
නෑ නෑ දවස මේ කලින් ඇත්තටම පැය එකමාරක් විතර තමයි ඕකට මහන්සි වෙන්න උනේ. මේ ඒත් ඉතින් කරා.
ඔයිටි වැඩකාරයන්ට අර ප්‍රශ්න
බොරු බෑනේ
බොරු බෑනේ
නෑ නෑ හරි අමාරුයි. හැතරම JavaScript මං වැඩ කරන්න ගියා මං කරන්නේ Google හොයලා තමයි ගොඩක්
ඒවා කරන්නේ මේ වැඩ කරන්නේ. අද හැබැයි මාත් මේ හින්න මේකක් කරගත්ත Java වලින් අර මට අර active window එකක් හදාගන්න මේ
අපිට කිව්වනම් ගල්ලා දෙනවා.
ඔව් මං හර්ෂෙන් නම් කිව්වා මේ හර්ෂේ ටග් ගන්න මට කෝඩ් එකක් කිව්වා මේ ATM ටික ගන්න තියෙන එක. එහෙම ප්‍රශ්නේ නැහැ. මොකද ඒලා මන්ට පස්සේ දෙන්නේ මේ හර්ෂේ දන ගහගෙන ඉඳලා තියෙනවා PM
ප්‍රශ්නේ. ඔව් අර මට මොනිටර් එක පෙවුන්නේ නැහැ
නේ මම. අපි අර කරානේ මේ බුද්ධික මේ බුද්ධිකක් දෙනවා හැදුවනේ අර මේ අපිට RS read එකක් නේද බුද්ධික. ඒක ගැන පොඩ්ඩක් කියමුකෝ මොනවාද බුද්ධික කළේ කියලා ඉතින්.
ඔය ඇත්තටම ඒකෙදි මේ තිබුණේ මේ අර ප්‍රොක්සිමිටි කාඩ් රීඩ් එකක්
නේ. ප්‍රොක්සිමිටි කාඩ් එකක් කියලා කියන්නේ ඇත්තටම මේ අර මේ රේඩියෝ ෆ්‍රීකවෙන්සි ID කාඩ් එකක්.
RFID?
RFID කාඩ් එකක්. මෙයාට ඉතින් ප්‍රොක්සිමිටි කියලා කියන්නේ වෙන්නේ අර ඇත්තටම මේ දැන් ස්මාර්ට් කාඩ් කියලා කියන්නේ ස්මාර්ට් කාඩ් එකක් වගේ ප්ලාස්ටික් කාඩ් එකක් ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ මේක ඇතුලේ පොඩි කොයිල් රවුමක් එක්ක මැද චිප් එකක් තියෙනවා. තිබෙන්නේ මේකට මැග්නටික් ෆීල්ඩ් එකක් ආවහම මේකෙන් රේඩියෝ ෆ්‍රීකවෙන්සි එකක් ට්‍රාන්ස්මිට් කරනවා 2.5 GHz වගේ.
ඒකට බැටරි මුකුත් ඕනේ නැහැ.
බැටරි මුකුත් ඕනේ නැහැ.
ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ කාඩ් එක ඇතුලේ තියෙන කොයිල් එක මැග්නටික් ෆීල්ඩ් එකට ගියාම එතන කරන්ට් එක ජෙනරේට් කරනවා. ඒකෙන් තමයි ඒක ඇතුලේ තියෙන සර්කිට් එක ඔන්නේ.
සර්කිට් එක ඔන්නේල ඒකෙන් රේඩියෝ ෆ්‍රීකවෙන්සි එක ට්‍රාන්ස්මිට් කරනවා. ඒතකොට රීඩර් එකෙන් කරන්නේ ඇත්තට මැග්නටික් ෆීල්ඩ් එක ජෙනරේට් කරනවා. එතකොට මේ කාඩ් එකක් ළඟට ආවහම අරක ඩිටෙක්ට් කරන අර දැන් කාඩ් එක ළඟ වෙච්ච ගමන් කාඩ් එකෙන් මැග්නටික් ෆීල්ඩ් එක නිසා මේ ඉලෙක්ට්‍රිසිටි එකක් ජෙනරේට් කරලා ඒකෙන් චිප් එක මේ වැඩ කළා අර රේඩියෝ ෆ්‍රීකවෙන්සි එක ට්‍රාන්ස්මිට් කරනවා. එතකොට රීඩර් එකෙන් මේක අරගෙන මේ කාඩ් එක ඇතුළේ මෙන්නේ ID එකක් නේ
බුද්ධික. ඔව් කාඩ් එකේ ROM එකක තියෙන මේ නම්බර් එකක්. ඒකට ප්‍රොටෝකෝල් එකක් තියෙන කාලෙක ඒක bit මන්ට මතක විදිහට bit 26
කි. 26 තිබෙන
බුද්ධික. මේ byte 26 කි.
byte 26. අන්තිම එක ඇවිල්ලා parity bit එකක්
නේ. ඔව් parity එකක්. මේ ඒකෙන් ඒ කියන්නේ තමයි number එක represent කරන්නේ. මේ ඇත්තටම අපි කරේ ඉතින් ඕක මේ serial port එකට ගහලා
serial port එකෙන් අරගෙන මේක අපි decode කරා.
ඔව් ඕනේ උනේ මේ අර keyboard simulation එකක් කරගන්න. ඒ කියන්නේ proximity reader එකට card එක ඇල්ලුවාට පස්සේ කාඩ් එකේ තියෙන නම්බර් එක කොහේ හරි කර්සර් එක තියෙන තැනක ටයිප් වෙන්න. අර ගොඩක් දෙනේ බාකෝඩ් රීඩර්ස් දැකලා ඇති. ඒ වැදි වෙන්නෙත් ඔය දේ. ඒක තමයි ඕනි උනේ. ඉතින් අපි කරේ මේ සීරියල් පෝට් එක රීඩ් කළා. ඒ නම්බර් එක රීඩ් කරගෙන ඊට පස්සේ ඇත්තටම අපි මේ විෂුවල් බේසික් වලින් තමයි ප්‍රෝග්‍රෑම් එක හැදුවේ. මේ මම හිතන්නේ ඒ කියන්නේ ඔය වගේ මේ තරලව එහෙම වැඩ කරගන්න එක හොඳයි නේද
පොඩ්ඩක්. ඔව් ගොඩක් සරල. දැන් අන්තිමට ඉම්ප්ලිමන්ටේෂන් ස්ටේජ් එකේ දුන්නේ ඇප්ලිකේෂන් එක වෙබ් බේස් ඇප්ලිකේෂන් එක. ඒක වැඩ කරන්නේ ඇත්තටම මේ අපි Google Chrome වලදී අර අපිට පුළුවන් ඇප්ලිකේෂන් වින්ඩෝ එකක් හදාගන්න. ඒකට ඇප්ලිකේෂන් වින්ඩෝ එකක් හැටියට තමයි මේක වැඩ කරන්නේ. ඒකට මේක කවුරු හරි අර ඇත්තන ෆෝග්‍රවුන්ඩ් එකේ දුවනවා. එතකොට අර කාඩ් රීඩ් ඇප්ලිකේෂන් එක කවුරු හරි අයලා කාඩ් රීඩ් එක ආවට තිබ්බ ගමන් අර කාඩ් ID එක ටග් ගාලා වෙබ් පේජ් එකේ ඉන්පුට් ටෙක්ස්ට් බොක්ස් එකක් තියෙනවා. මේකෙන් ටග් ගාලා අරගෙන ඒක අවශ්‍ය දැනට ෆෝවර්ඩ් කරනවා. ඒකදී ඇප්ලිකේෂන් එකේ ෆන්ක්ෂන් එකේදී වෙබ් බේස් ඇප්ලිකේෂන් එක රන් වෙනවා.
ඔව් ඇත්තටම අපි ලිබ් ඇප්ලිකේෂන් එකේදී කරේ මේ සීරියල් පෝට් එක රීඩ් කරලා අරගෙන අර ඉන්පුට් එකක් ආවොත් එහෙම අපි අර ඒ කියන්නේ Windows API එකකින් කීබෝඩ් එක සිමියුලේට් කරනවා. يعني කී ප්‍රෙස් ඒ කියන්නේ කී ප්‍රෙස් කියන එක කී ඩවුන් එකයි කී අප් එකයි ස්කෑන් කෝඩ්ස් ටික යවුවාම හරියට ඒකට කර්සර් එක තියෙන තැනක ගිහිල්ලා මේ ටයිප් වෙනවා ඒ කී කෝඩ් එක.
ටයිප් වෙන අපි ඒකට අමතරව එතෙන්ට අන්තිමෙන් ඒකට
එන්ටර් එකක්
දුන්නා.
එන්ටර් එකක් කරනවා.
සම්බන්ධ දැන ඇති කෙනෙක් අහන්නද දන්රදවල වගේ තියෙන්නේ මේක.
කලින් ඇත්තටම දැන් මේ කෝඩ් එකත් ඔන්න අපිට දාන්න පුළුවන් නේද?
ඔව් මාත් කැමති බුද්ධික
අපි දාමු
නේද? මොකද අපි අර එතන පාවිච්චි කරා මේ ActiveX control එකක් මේ com
MS com කියන
control එක. MS com කියන එක. ඒක මේක ඇත්තටම Windows වල දුවන එක. මේ අපි මේ කෝඩ් එක දාමු.
ඕක දාම මම හිතන්නේ දැන් ඔය ගොඩක් ඔෆිස් වල හැම ඔය ඔෆිස් වල හරි ඕනි දෙයකට ඔය වැඩේ පාවිච්චි කරන්න බුලන් අපි කරේ මේ attendance system එකටනේ.
ඔව්
ඇත්තටම RFID දැන් ගොඩක් use කරනවා.
ඔව් RF readers නම් අපි ඇත්තට සල්ලි දෙල ගත් එකක් මේ ඊටවර reader එක ඔය reader එක හදාගන්න මම දන්නවනේ බුද්ධි කොච්චර කාලයක් අපි reader එකක් හොයාගන්න
උත්සාහ කරා. ඔව් ඇත්තටම ඒ කියන්නේ ලොකු ගණන් වලට තියෙනවා
ලොකු ගණන් වල තිබ්බට අපිට ඇත්තන කොම්පෝට් එකකට අවුට් එකක් ගන්න බැරි නහ හර්ෂ මේ වගේ සිම්පල් අවුට් එකක් ඒ කියන්නේ ගොඩක් ඒවා තියෙන එහෙන කම්ප්ලෙක්ස් API දාලා ඒගොල්ලන්
එහෙම දාලා ගොඩක් ඒවා තියෙන මේගොල්ල සිස්ටම් දෙන්නේ
නේද ඔය සිස්ටම් එක ඔටෝමැටිකලි ලොග් වෙනවා නේ
ඔව් ඉතින් ඊට වඩා අපිට ඕනනේ මේක රියල් ටයිම් ඩේටා ගන්න උපක්‍රමයක් තමයි අවශ්‍ය වෙන්නේ අනික සිම්පල් පොඩි රීඩර් එකක් ඒ විස්තරේ මේ අපි පොඩ්ඩක් මේකේ දාන්න නැතුව පොඩ්ඩක් වෙන දැන් අපි පොඩ්ඩක් අර කරන්න යනවනේ
පොඩ්ඩක් නොලෙජ් බේස් එක හදන්න යනකොට ඒකට දාමු
මේ වගේ දෙයක් කරාම මොකක්ද වෙන්නේ කියලා මොකද ඇත්තනවා අර අපේ ඔෆිස් එකේ ඇටෙන්ඩන්ස් තිබ්බ සිස්ටම් එක අපි පොඩ්ඩක් ඔටෝමේට් කරා මේ කට් යූසර් නේම් පාස්වර්ඩ් ගහන්න නැතුව අපි යූසර් ඩිෆිකේෂන් එක මේ ස්මාර්ට් කා ඒ කියන්නේ RF ID එක කාඩ් එකෙන් කරා
මම දැක්ක මේ ඔය ඩටිෆිකේන් කරන්නේ ද ගොඩක් වට RFID යස් කරයි කියල ඉස්සරහට
RFID ගොඩක් පාචි කන දැදි ඔොල දන්න දුනට මේ අර රෙදි කඩවල්ලල එම බඩු එලියට ගෙනනට RFID පාචි කන්න පුද්ික දැන් අලුත්ත එකක් තින මේ ස්ටිකර එකක්ගේ අලවල තියන්න
නෙමේ
එක ටැග් එකක් නෙමේ වෙන්නේ සිස්ටම් එකින් දැන් පොත ගෙනියනකොට අපි කරන්න බාකෝඩ් එකෙන් රීඩ් එකෙන් මේ බාකෝඩ් එකට අල්ලනවනේ එතකොට සිස්ටම් එක විසින්ම අර RF ටැග් එකේ ID එක ඩිසේබල් කරනවා. එතකොට අර එලියට යන තැනදී මේ ID එක ගියාට
පස්සේ ඒක ගොඩක් සේෆ් නේද?
ඔය හැබැයි මට මම මේ දැන් ටිකක් කල් මම එක තැනකදී කියන්නේ මීට අවුරුදු 3කට විතර කලින් ඔයගේ සිස්ටම් එකක්ම තියෙන තැනකින් පර්ස් එකක් ගත්තා.
ඔව්
ෆයිස් එකක් ගත්තට මේ අය මේ ටැග් එක ගැලෙවෙන්නේ. ඇත්තටම මොකද ටැග් එක ගලවන්න ඕන ටැග් එකක් තියෙනවා. දන්න නැතින ලොකු යකඩ ගෑල්ලක් තියෙන එක.
රෙදි කඩවල
තියෙන. මම මේ හදිසි වහින නින්දා මම පොඩට දුවගෙන ගියා මේගොල්ලන් ගර චෙක් කරන්න තැනින්. එලාම් එක මුකුත් ඇදෙන්නේ නැහැ. හැබැයි මට එළියට ගියාම තමයි තේරෙන්නේ මේ යකඩ ගෑල්ලක් මේකේ තියෙනවනේ.
බොරු දන්නේ නැහැ නේ කලින් කරන්දි
කොහෙද? අර දුවන එනවා. අර දුවනකොට එතන කට්ටේවා මේ ඕගේ සල්ලි දොර දාන්න කියලා. හැබැයි ඉතින් එලාම් එක කොහොම හරි ඒ දුකින් එලාම් එක වදින්නේ නැහැ. හැබැයි මම ඇතුළට එනකොට අර කෑ ගැහුවා.
ආ කියන්නේ හයියෙන් ගියොත්
ඒ කියන්නේ හයියෙන් ඊට පස්සේ කඩේකින් බඩුවක් අරගෙන
එනවා. වර්ගම් කරනවා නේද?
දුවල යනවා.
අන්න ඔතන ටිප් එකක් හම්බුණාද? දවසේ ටිප් එක.
දවසේ ටිප්
එක. ඒ වගේම කලින් මේ IBM හරි Dell හරි මොකක් හරි කම්පියුටර් එකක තියෙනවා RFID දාලා එවන එක.
ඔව්. මට මේ මතකයි මොකක් හරි ඔය මේ ආටිකල් එකේ මං කියවෝ ඒගොල්ලෝ අර මේ ලොගින් ප්‍රොසෙස් එක මේ ඒ කියන්නේ RFID වලින් කරන්න පුළුවන්. මේ RFID ගැන කතා කරාම තියෙනවා මට තවත් යම් මතකයෙන් මේ අවුරුදු 3-4 කලින් එක යුනිවර්සිටි එක ප්‍රොෆෙසර් කෙනෙක් එයාගේ ඇඟ ඇතුළට මේ RF chip එකක් දාගෙන තිබා. ඇත්තටම අතේ මිලිමීටර 10ක් විතර දිග RF chip එකක්.
ඔව්.
ඒතකොට මෙයාගේ යුනිවර්සිටි එකේ හැමතැනම මේ RF reader සයි කළා. දොරවල් තියෙන තැන්. එතකොට දැන් මෙයා උදේ ඔෆිස් එකට එනකොට දොර ඉබේ ඇරලා good morning කියලා එයාගේ නම කියලා identify වෙනවා. එතකොට එයා කාමරේට එනකොට light දාලා දොර ඇරිලා computer on නෙලා
කතාව කම්පැනි කරවන්න හොඳයි නේ.
ඔව් ගොඩක් එයා ගොඩක් research කරලා ඒක ගැන ලියලා තිබ්බා. මේ ඉතින් RF කියනකත් ගොඩක් හොඳයි.
මම identification ගැන කියනකොට මතක් වුණේ මම දැක්ක site එකක් තියෙනවා මේ ඒකේ පුළුවන් ඕනෙම තමන් ගාව තියෙන භාණ්ඩයක් හෝ සතෙක් හෝ මොන හරි දෙයක් හැමදේම මේ site එකේ register කරන්න පුළුවන්.
ඔව්.
register කරපුවොත් මේ site එකෙන්ම අපිට පුළුවන් tags හරි stickers හරි download කරන්න. එතකොට ඒක අලවලා ඒ හැම භාණ්ඩෙම මේ ඒ site එකේම අපිට description දෙන්න පුළුවන්. ඒකේ අදහස තමයි නැති වුණොත් එහෙම ඒ බාණ්ඩ නැති වුණොත් කවුරු හරි හොයාගත්තොත් අර සයිට් එක මාර්ගයෙන් හෝ අර මේ ඒ ID එක ගහපුවම මේ කාගෙද කියලා සයිට් එක වැටෙනවා.
ඔව් ඒ වගේම මේ පිටරටවල ගොඩක් පාවිච්චි කරන මේ සුරතල් සතුන්ට ඒ කියන්නේ බල්ලන්ට පූසන්ට මේ RF ටැග් එක දැන් ගොඩක් ඒගොල්ලන්ගේ පිටරටවල තියෙනනේ අර කොළය එකක් තියෙන්න ඕනේ කියලා මේ සතෙක් ඇති කරනවා නම් කොළය එකක් සයට
ඇන්ටිෆිකේෂන්
එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ සත්තු ගලව ගන්නවා මේ කොළරවල තියාගෙන මරින්න මේගොල්ලන්ට ඉන්ජෙක්ට් කරනවා දැන් අර RFID චිප් එකක් මේ බෙල්ල පිටිපස්සේ ඒක. ඇත්තම සතාට මුකුත් ඒ කියන්නේ කොත්වා දහණියක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ ඒගොල්ලන්ගේ සෙන්ට්‍රලයිස්ඩ් ඩේටාබේස් එක රෙජිස්ටර් කරනවා. එතකොට මේ වගේ සතෙක් නැති වෙලා දැන් ඒගොල්ලන්ගේ අර පවුන් කියලා එහෙම තියෙනවනේ. ඒ කියන්නේ සත්තු ඒ කියන්නේ බල්ලෝ එහෙම දැක්කොත් එහෙම අරන් ඇවිල්ලා මේ තියාගෙන ඉන්න තැන් තියෙන ලංකාවගේ නෙමෙයි. අර බලු යන්නේ නැහැ නේ. ඒ වගේම එකක් කැල්ල අල්ලගෙන ගිහිල්ලා මේ තියෙනවා. එතකොට ඉතින් අර ඒගොල්ලෝ RFID ඩිටිෆිකේෂන් එකේ මේ සතා වඳුරගෙන IT කාර්යය කවුද කියලා හොයාගෙන මේ IT කාර්යයට දෙනවා.
කලින් මේ දැන් ඔය වගේ දේවල් කියනකොට මේකට අදාල නැති වුණත් මටත් මේ එකපාරටම දෙයක් මතක් වුණා මේ පහුගිය සතිය බලපු දෙයක් මේ amazon.com එකෙන් හදපු iPhone application එකක් තියෙනවා මේ ඒගොල්ලෝ එතන මේ ලස්සන වැඩක් කරලා තියෙනවා ඒ කියන්නේ අපිට මොනව හරි shopping කරන්න ඕන දේක photo එක අරගෙන iPhone application එකට දැම්මම ඒගොල්ලෝ කියන්නේ විනාඩි 5ක් පැය 24ක් ඇතුළත කාලෙකදී ඒගොල්ලෝ image recognition කරලා අපිට ඒ ෆොටෝ එකේ තියෙන දේවල්ට අදාළව විගුණන්න තියෙන දේවල් දාලා දෙනවා කිය. මේ ඇත්තටම ඒක ටෙස්ට් කරලා බැලුවා අපි වැඩ කරා ඒ විදිහට. කියන්නේ මොනවා හරි දෙයක ෆොටෝ එකක් ගත්තාම අපි හිතමු
image recognition ද කියන්නේ.
ඔව් image recognition. අපි හිතමු ලැප්ටොප් එකක් ගත්තා කියලා ෆොටෝ එක. එයා ඊට පස්සේ ලැප්ටොප් වලට අදාළව අපිට ඒ කියන්නේ iPhone application එකේ ගිහින් බලනකොට තියෙනවා මේ මෙන්න මේ ලැප්ටොප් තමයි විකුණන්න දෙන්නේ එහෙම කියලා.
ඔව්. ඔයගෙම එකක් මාත් දැක්ක බුද්ධික මේ ඉන්ටර්නෙට් එකේ තව සයිට් එකක් තියෙනවා. දැන් අපි හිතමු අපි ගාව මොකක් හරි ඡායාරූපයක් තිබ්බා කියලා. මීට සමාන දේවල් අන්තර්ජාලයේ තියෙනවද කියලා හොයලා බලන්න පුළුවන් සයිට් එකක් තිබනේද තිල්න මතක ඇති
අපේ
මේ
ඒක ලින්ක් එක මටත් දෙන්න මම
මොකද මලින්ද ඔය ගැන බ්ලොග් එකක් කියලා තිබ්බ මතක මට
ඊයෝ ගාලින්ගේ ඇමේසන් ඒක ගැන කතා කරත් මම ඊට පස්සේ ඒකේ තාක්ෂණික පැත්ත පොඩ්ඩක් බැලුවා මේ ඒකෙදි ඒගොල්ලෝ ඇමේසන් වෙබ් සර්විසස් කියලා දැන් සර්විස් ගොඩක් තියෙනවා මේ ඒකෙදි ඔය කියන සර්විස් එකත් කියන්නේ ඒගොල්ලෝ ඕක ඉමේජ් රෙකග්නිෂන් වලට නෙමෙයි ඩිෆයින් කරලා තින්නේ කියන්නේ මේ අපි මිනිස්සෙක් ඉන්වෝල්ව වෙලා කරන්න ඕන වැඩ කරගන්න තමයි මේ වගේ يعني ඉන්ටෙලිජන්ස් සර්විස් එකක් හදලා තින්නේ ඒක අපිට යූස් කරන්න පුළුවන් ඒගොල්ලෝ ඒක කමර්ෂල් සර්විස් එකක් ඒනට ඒගොල්ලෝ වෙබ් සර්විස් එකක් විදියට අර අපි cloud computing ගැන එහෙම කතා කරානේ කිසද ඒ කියන්නේ cloud computing වලට හොඳ උදාහරණයක් තමයි ඒක. ඒ සර්විස් එක අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. අපි ඒකට link එකක් එහෙම දාමු එහෙනම්
නේද? ඔව් ඒක තමයි. මම මටත් ඒක බලන්න ආස වෙන බුද්ධි කිව්වට මොකද්ද කියලා. Amazon කියන්නේ ඇත්තනම ලෝකේ ලොකු පෙරලියක් කර මේ සමාගමක් ඇත්තනම නේද?
ඔව් නේද? මුලින්ම ඒ කියන්නේ පොඩි පොත්පත්ක් විදියට පටන් අරගෙන
දැන් සමාගම් ගැනට මතක් වුණේ මේ ආරංචියක් තියෙනවා නේද? Sun company එක IBM එකෙන් ටේක් ඕවර් කරනවා.
ඔව් එතකොට MySQL උත් IBM එකේ යනවා මං බැලුවේ ඉතින්.
ඔව්.
මොකෙන් මොකක් වෙයිද කියලා මොකද
අර Java සහ Sun මේ දෙවියන් වගේ සලකන කට්ටියට හුඟක් රිදිලා තියෙනවා මේ දවස්වල.
මං
දැකලා තියෙනවා ස්ටේටස් වැද්දන් ඉන්නවා.
මේ මොකද IBM සමාගම ගත්ත කියන්නේ ඕක ලොකු පෙරලියක් වෙනවා අනිවාර්යයෙන්. Solaris වලට ගොඩක් කියලාට
ඒගොල්ලන් ගොඩක් ඇහැතියන් ඉන්නේ Solaris system එකට.
මොකද Solaris දැන් open source කරලා තියෙනවා. මොකද IBM අය ගොඩක් පසුපසෙන් ඉන්නේ ගත්තා මේ operating system ගැන. මොකද ඒගොල්ලන්ගේ OS 2 අරවමයි කියලා තිබ්බට මේවා
එතකොට
AS 400 වගේ system ආවට මේගොල්ලෝ අන්තිමට මේ ඒගොල්ලෝ ඒවා එච්චර ජනප්‍රිය වුණේ. ඉතින් මේක නිසා මේ Solaris කියන මොකද Solaris කියන ඇත්තටම ලෝකේ තියෙන ගොඩක් ස්ටේබල්ම ඔපරේටින් සිස්ටම් එකක් විදිහට තමයි
පිළිගන්නේ.
මොකද දැන් උදාහරණයක් ගත්තොත් NASA වල ක්‍රිටිකල් ඇප්ලිකේෂන්, ක්‍රිටිකල් මැතමැටික්, එතකොට දැන් උදාහරණයක් ගත්තොත් එහෙම නිව්ක්ලිය මේ එක්ස්ප්ලෝෂන්ස් වල මැතමැටික්ස් ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට කරන්නේ
මේ
Solaris machines වල. මොකද ඒගොල්ලෝ කියනවා ඒ applications එකක් ගත්තත් ඒවා mathematical calculation එකක් ගත්තත් accuracy ගොඩාක් වැඩි
කියලා. මොකද ඒවලගේ මේ processors ඒවා හුඟක් හොඳයි නේ.
ඔව් ගොඩක්.
ඒවල spark data centers බැලුවත් නේද කලින් ගොඩක් තියෙනවා. ලංකාවේ වුණත් mobile එකනේ GSM switching application වුණත්
ගොඩක් වෙලාවට
සන් ඒවා තමයි දුවන්නේ.
තමයි දුවන්නේ. මොකද ඔය දුවන processor උත්තර risk architecture එකේ process තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. මේ මොකද එතකොට processor එකට දෙන instruction ප්‍රමාණය ගොඩක් අඩුයි. يعني complex නෑ instruction එක. එතකොට හැමදාම complex නෑ කියන්නේ හර්ෂ වෙන්න පුළුවන් වර්ධි ප්‍රමාණය ගොඩක් අඩුයි. දැන් ඒ කියන්නේ හැමදෙසම සරලව කියනකොට එයාට වර්ධින්නේ
නෑනේ.
දැන් අපි භාවිතා කරන ඔය computer අපේ පරිගණක කරලා තියෙන ඒවා තියෙන්නේ මේ complex instruction sets. ඒක නිසා ඉතින් ඕවට අර
complex
instruction එකේ තියෙන්න පුළුවන් වර්ධි තැන් පොඩ්ඩක් වැඩි. ඒක නිසා තමයි දැන් ගොඩක් වෙලාවට ගොඩක් කාලයකට කලින් macOS දිව්වෙත් මේ risk කියන architecture එකට මේගොල්ලෝ මේ Intel වලට මාරු වෙන්න කලින්. ඉතින් දැන් කට්ටිය ගොඩක් කියනවා මේ Intel හින්දා Mac පොඩ්ඩක් macOS එක ටිකක් stable නැතිලා තියෙනවා. ඒ වගේ කියලා. ඔය Mac UI Solaris UI ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මේ උදාහරණෙදි මේ kernel ඔක්කොම එකයි. මේ ඔක්කොම කට්ටියම ගොඩක් වෙලාවට මේ අර ඇත්තටම මේ Berkeley Unix එකෙන් කැඩිලා ආපු kernel එක තමයි පාවිච්චි කරන. දැන් ඇත්තටම true unix හැටියට ගන්න Solaris තමයි. يعني දැනට ඒ කියන්නේ මොකද මේ උඩින්ම කැඩිලා ආපු නිසා ඒක AT&T laboratory වලින් හදලා Solaris වලට ආව මේ kernel එක දැනට ඇත්තටම unix වලට 99%ක්ම සමාන kernel එකක් තමයි දැනට Solaris වල තියෙන්නේ. Solaris බලලා try කරන්න කැමති අය ඉන්නවා නම් open Solaris තියෙනවා. මේක සාමාන්‍ය PC එක x86 වල දාන්න බලන්න. සාමාන්‍ය PC
එකක් නත්. නොමිලේ වෙදහරන නේද
කාරේ. නොමිලේ ගන්න පුළුවන් බුද්ධික.
ඒ වගේම මේ මම හිතන්නේ පහුගිය දවස්වල තිබුණා මේ CD එක එවනවනේ.
ඔව් CD
එක. CP2 Ubuntu වගේ.
ඔව්. හැබැයි Solaris වල තියෙන ලොකුම දුර්වලකම තමයි මම දැකුව එක මේගොල්ලන්ගේ මේ ෆයිල් සිස්ටම් එකේ ලොකු අඩුපාඩුවක් තියෙනවාගේ බුද්ධික අපිට තේරලා තියෙනවා මේ. මොකද අපේ ඔෆිස් එකේ තව Spark සිස්ටම්ස් එකක් පාවිච්චි කරනවා මේ මේවා ඔන් කරලා තියලා වැඩ කරන එක කිසිම ගැටලුවක් නැහැ. හදිස්සියේදී හරියට ප්‍රොසීඩර් එකක් නැතුව අපි ෂට් ඩවුන් කරන්නේ නැතුව මේ ඔෆ් වුණොත් එහෙම ගොඩක් වෙලාවට බූට් වෙන්නේ නැහැ කියන 90%ක්ම ෂුවර්. ඒකේ මොකද
රිකවරි නැහැ.
මගේ ඉහි කෙස් කාණ්ඩ මම ඔය Solaris machine install කරලා දිනවා මේ එක කාලය. හැමදෙස්සෙම මොකද අපි ඒව අර ප්‍රොජෙක්ට්ස් එකක් වැඩ කරනකොට දැන් ඔය අර NIS එකෙන් පාවිච්චි කරලා සමහර එක machine එක log කරලා තමයි වැඩ කරන්නේ. අදිසිය මාක් කරලා කවුරුරෙක ඕෆ් කරත් එහෙම මැෂින් එක වයි අනිවාරෙන් බුට්ටන්න තොඩිතින් අයිස් කෑන්ඩිස් එකක් දාල ඒවගේ කල්ල තමයි ඔන් කරන්න. හැබේ දැන්නන් ඒ කැටලුවන ගොදක්
ඔය මේ නොබලේ ශිප් කරනක ඔබුන්ටු පතකන ඔබුන්ටු බීට වශෙන් නැක් ඇවිලන
ඔව 9.04 නේද ඒක බීට එක දැන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මේ චුට්ට කාලෙකට කලින් ඇල්ෆා තමයි තිබ්බේ
ඔව්
ඒසෙක මේ ළඟදී බීට ඇවිල්ලා තියෙනවා ඔව් උත්සාහ කරලා බලන්න පුළුවන් කට්ටියට මේ අන්තිම වශයෙන් අපි ඉවර කරන්න කලින් තියනවා නේද කොහොමද මයික් එකක් චෙක් කරගන්න කියලා බුද්ධිද
ඔව් එතන මේ මේක අපේ මලින් තඳුනා දීපු එක මේ
මලින්ත
අපි මලින්තට හොයලා දුන්න පොඩි ක්ලිප් එකක් ඇත්තටම
ඇත්තටම
ගීක් කෙනෙක් කොහොමද මේ මේකක් චෙක්
කරන්නේ ඊට පස්සේ මම ඊළඟ වැඩසටහන මලින්ත එයිනේ
ඔව් මලින්ත
මේ දැනට මේ කට්ටිය මේක අහන්න අපි ඊළඟ වැඩසටහනේ තව ටික විස්තර කියන්න මේ
ගැන කතා කරමු කට්ටියට කමෙන්ට් කරන්න බලා අපේ Google group එකක් අපි start කරලා තිනවා කට්ටිය එකට join වෙන්න අපි අදහස් බෙදාගමු ඒකම අපිට මේ knowledge base එක හදන්න උදව් කරපු කට්ටියට බොහොම ස්තුතියි
අපිට මේ email එවපු
කට්ටියට ඕ ඒක තමයි මේ අපි දිරිගන්නන ගොඩක් කට්ටිය එහෙනම් මෙන්න මෙහෙම තමයි සැබෑ geek කෙනෙක් මේ check කරන්නේ mic එකක් ඒක mic එකක් check කරමු මොකද අපි ඇත්තට mic එකක් check කරන ක්‍රමේ ගොඩක් වැරදි දිනවා කියලා තේරුනේ මේකදී තමයි
hello 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 yo sup blah blah testing the freaking mic
ඔව් එහෙනම් ඉතින් අද වැඩසටහන මෙන් ඉවර කරනවා මේ ලබන සතිය හම්බ වෙමු අපිනේ හැමෝටම සුභ සතියක්
නේද සුභ සතියක්